Then Hattasil Samadhan Vimata Namaskar Kiyan. Buddhaṃ saraṇaṃ gacchāmi Dhammaṃ saraṇaṃ gacchāmi Saṅghaṃ saraṇaṃ gacchāmi Dutiyam pi buddhaṃ saraṇaṃ gacchāmi Dutiyam pi dhammaṃ saraṇaṃ gacchāmi Dutiyam pi saṅghaṃ saraṇaṃ gacchāmi Tatiyampi buddhaṃ saraṇaṃ gacchāmi Tatiyampi dhammaṃ saraṇaṃ gacchāmi Tatiyampi saṅghaṃ saraṇaṃ gacchāmi Pānāti pātā viramāni sikkhā padaṃ samādhiyāmi Adinnā dānā viramāni sikkhā padaṃ samādhiyāmi Abrahmacharya viramani sikkhā padaṃ samādhiyāmi Musāvādā viramani sikkhā padaṃ samādhiyāmi Surāmere majya pamādattāna viramāni sikkhā padaṃ samādhiyāmi Vikāla bhojanā viramāni sikkhā padaṃ samādhiyāmi Natcha Gita Vadita Visuka Dasana Mala Ganda Vilepana Dharana Mandana Vibhusana Kana Vira Mani Sikkha Padam Samādhiyāmi Ucchāsayana Mahāsayana Viramāni Sikkhā padaṃ Samādhiyāmi Tisaranena saddhin attanga samannāgataṃ sīlaṃ sādukaṃ surakkitaṃ kattvā appamādena sampādeta Then other attasil samādhaṃ unā අද මේ ධර්ම සාකච්ඡාව කරන්න තියෙන නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගැන අපි කතා කරනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මේ මාර්ගයේ තියෙන පඩි දෙකක්. හරියට මේ අපි කියමු මේ පඩි පෙළක පඩි වාගේ අටක් තියෙනවා. ඒ පළවෙනි පඩිය තමයි සම්‍යක් දෘෂ්ටිය. සම්‍යක් දෘෂ්ටි කියන්නේ ආර්ය මේ චතුරාර්ය සත්‍ය. ඒ චතුරාර්ය සත්‍ය මේ තේරුම් ගන්න ඕන. දුකත් දුකට හේතුවත් දුක නැතිවීමට දුක නැතිවීමට මාර්ගයක් කියලා ඒ වාගේ ඒක තේරුම් ගැනීමේදී අනිච්ච දුක්ඛ අනාත්ම කියන තුන තේරුම් ගන්න ඕනේ. අනිත්‍ය කියන්නේ මේ හැම දෙයක්ම හේතු නිසා තමයි ඇති වෙන්නේ. හේතු නැති වෙනකොට නැතු වෙනවා. ඒ ඇතිවීමත් නැතිවීමත් තමයි අනිත්‍ය. ඒ හේතු නිසා ඇති වෙනවා කියන එක තමයි පටිච්ච සමුප්පාදේ කියන්නේ. එතකොට මුල්ම වෙන්නේ පටිච්ච සමුප්පාදේ. මුල්ම පටිච්ච සමුප්පාදේ නිසා තමයි මේ ඇතිවීම නැතිවීම කියන එක ඇති වෙන්නේ. ඒ අනිත්‍ය වූ හැම දෙයක්ම දුකක් වෙනවා. ඒ මොකද අපි කැමති නෑ මේ ඇති වෙලා නැතු වෙනවට. අපි කැමති දිගටම පවතිනවට. ඒ දිගටම පවතින ආසාව තියෙන නිසා තමයි මේ දුක ඇති වෙන්නේ. එතකොට දුකට හේතුව මේ දුක ආසාව. ඒක තමයි මේ තණ්හා කියලා කියන්නේ. ඒ ආසා තුන්ජාතියක් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන. එතකොට මේ තණ්හාව නිසා දුක ඇති වෙනවා. දුක නැති කරන්න නම් මේ තණ්හාව නැති කරන්න ඕන. එතකොට තණ්හාව මේ දුකෙන් මිදීමට නම් තණ්හාව නැති කළ යුතුයි කියන එක තේරුම් ගන්න. ඒ තේරුම් අරන් එතන ඉඳලා තණ්හාව නැති කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ තණ්හාව නැති කරන්න ගන්නා උත්සාහය තමයි සම්මා සංකප්ප කියන්නේ. එතනින් අපි වෙන පාරක යන්න හැරෙනවා. මොකද මේක ඉස්සරලා ආසාවක් ආපුවාම ඒ ආසාව කරනදී ලබා ගන්නයි උත්සාහ කරන්නේ. තරහක් ආපුවාම මේ පරිගණ්ඩයි උත්සාහ කරන්නේ. බයක් ආත්මම පැනල දුවන්නයි උත්සාහ කරන්නේ. ඒ වාගේ තිබුණු තත්ත්වය දැන් වෙනස් කරනවා. මොකද්ද වෙනස? ආසාවක් ආපුවාම ඒ ආසාව නැති කරන්න උත්සාහ කරනවා. තරහක් ආපුවාම ඒ තරහ නැති කරන්න උත්සාහ කරනවා. බයක් ආපුවාම ඒ බය නැති කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වගේ මේ වෙන පාරට යන්නයි හැරෙන්නේ. එතකොට ඒක තමයි සම්මා සංකප්ප කියන්නේ. එතකොට ඒ විදිහේ වෙන අරමුණක් කරා ගමන් කරනකොට ඒ අරමුණ තමයි නිවන කියලා කියන්නේ. එතකොට නිවන් අරමුණු කර ගැනීමයි එතන තියෙන්නේ. එතකොට ඒ විදිහේ අරමුණු කරපුවාම හරි පිළිවෙලට කතා කරනවා, හරි පිළිවෙලට ක්‍රියා කරනවා, හරි පිළිවෙලට ජීවත් වෙනවා. දැන් ওই தത്വෙට ආපුවාම සෝවාන් වුණා කියනවා. දැන් ආපුවාම තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන ගමනේ ආරම්භය. ඒක තමයි සෝවාන් වෙනවා කියන්නේ. අමොත් ඊළඟට තියෙන සම්මා වායාම කියලා. ඒ කියන්නේ මේ ආසාවල් නැතිකරන්න ගන්නා උත්සාහය. ඒ ආසාවල් නැතිකරන්න නිකම්ම ආසාවල් නැතිකරන්න බෑ. අපි තේරුම් ගන්න ඕන කොහොමද මේ ආසාව එන්නේ කියලා. ඒක බුදුරජාන් වහන්සේ පෙන්වෙ මේ නිකම්ම ශරීරය ඇතුලෙන් එන එකක් නෙවෙයි මේක පිටින් එන එකක් පිටින් ඇතුළට එන්නේ ඇතුලෙන් පිටට නෙවෙයි යන්නේ ඒක මම කිව්වේ අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවිද්‍යාඥයා පිටින් ඇතුළෙන් පිටට යනවා කියලා එයා හිතුවේ නමුත් අර පස්සේ ආයෙ පෙන්වලා දුන්නා පිටින් ඇතුළට එන හැටි බුදුරජාණන් වහන්සේ කල්පියාම උගන්වන්නේ පිටින් ඇතුළට එනවා ඒකයි කිව්වේ පබස්සර මිදම් භික්කවේ චිත්තං ආගද්දෝක උපක්ලේසි උපක්ඛීතං කියලා ඒ කියන්නේ මේ හිත කියනක පිරිසුදු දෙයක් මේ පිටින් එන දේවල් වලින් තමයි අපිරිසුදු වෙන්නේ මේ කාරණේ දන්නේ නැති නිසා තමයි මේ ආසාවල් නැති කරන්න බැරි. මේකත් කියලා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි මේ ආසාවල් තරවල් එනේවට ආසව කියන වචනේ පාවිච්චි කරුවේ. ආසව කියන්නේ ස්වර කියන්නේ ගලාගෙන එනවා කියන එක. ආසව කියන්නේ ගලාගෙන එනවා කියන එක ගලාගෙන යනවා කියන එක නෙමෙයි පිට ඇතුලෙන් පිටට යනවා නෙමෙයි පිටින් ඇතුලට එනවා ඒක කොහෙන්ද එන්නේ ඒක තේරුම් ගන්න මේ බන මේ කාමරේ වාගේ තමයි හිත කියලා තේරුම් ගන්න ඕනේ මේ කාමරේට රොඩු වෙන්නේ කොහෙන්ද ජනෙල් වලිනුයි දොරවල් වල ඒ වාගේ අපේ හිතට මේ මොකද අකුසල් එන්නේ ඇහෙන් එන්න පුළුවන් කනෙන් එන්න පුළුවන් නායෙන් එන්න පුළුවන් දිවෙන් එන්න පුළුවන් ශරීරයෙන් එන්න පුළුවන් ඒ කියන්නේ ඇහැ අරිනකොට යමක් දැකපුවාම ඒකේ ඒක සතුටුදායක එකක් හැටියට පේනවනම් ආශාව ඇති වෙනවා. අසතුටුදායක එකක් හැටියට පේනවනම් අකමැත්ත ඇති වෙනවා. ඒ වගේම කනට ඇහෙන ශබ්දේ සතුටුදායක නම් ආශාව ඇති වෙනවා අසතුටුදායක නම් අකමැත්ත ඇති වෙනවා. ඒ වගේම තමයි නායේ දැනෙන ගන්ධ සුවඳ වලට සතුටුදායක නම් ආශාව අසතුටුදායක නම් අකමැත්ත. දීවට දැනෙන රසත් තේවා සතුටුදායක නම් ආශාව අසතුටුදායක නම් අකමැත්ත. ඒ වගේම ශරීරයටත් සතුටුදායක නම් ආශාව වෙනවා අසතුටුදායක නම් අකමැත්ත. එතකොට මේ ඉන්ද්‍රයන් මාර්ගයෙන් තමයි ඇතුළට එන්නේ. නමුත් මේ ආශාව එන්න හේතු තුනක් තියෙනවා. දැන් අපි ඇහැ විතරක් ගත්තොත් ඇහැ අරින්න ඕනේ. ඇහැ ඇරියේ නැත්තම් පේන්නේ නැහැ මොකක්වත්. ඒ නිසා ඒ ඇහැ ඇරලා තිබීම තමයි එක හේතුව. අනිත් හේතුව තමයි ඇහැට පේන්න මොකක් හරි එකක් එන්න ඕනේ නැතිව. ඇහැ ඇරපුවාම ඒ ඇහැ ඉස්සරහට එන්න ඕන මොකක් හරි. ඒ එන දේ සතුටුදායක නම් ඒකට ආශාවක් තියෙනවා. අසතුටුදායක නම් අකමැත්තක් තියෙනවා. නමුත් තව තුන්වෙනි කොටසක් තියෙනවා. ඒක තමයි ඒ ඇහැට පෙනුනට ඒක ගැන කල්පනා කරන්න ඕනවා. හරි ලස්සනයි නේ කියලා ඒ කල්පනා කරපුවාම තමයි මේකට ආසාව ඇති වෙන්නේ. නරක දෙයක් නම් යාරි ප්‍රතයි නේ කියලා හිතනකොට තමයි ඒකට අකමැත්ත ඇති වෙන්නේ. එතකොට අපිට මේ ඇස් අරින්නේ නැතුව ඉන්න බෑනේ. ඇස් අරින්නේ නැතුව ගමන් යන්න බෑනේ. ඒ නිසා ඇහැ අරින්නේ නැතුව ඉන්නත් බෑ. එතකොට ඇහැ අරපුවාම එතෙන්ද මොකක් හරි පේන්න එන එක නවත්තන්නත් බෑ. අපට නවත්තන්න පුළුවන් එකයි තියෙන්නේ. මොකද්ද? ඇහැරලා බලනකොට යමක් පේනවා නම් ඒක ලස්සනයි කියලා හිතීම නවත්තන්න පුළුවන්. ඒක තැතයි කියලා හිතන එක නවත්තන්න පුළුවන්. අන්න ඒක නැවැත්වීමට තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඒ කියන්නේ ඇහැට පේන දේ ලස්සන කැත කියලා හිතන්නේ නැහැ. කනට ශබ්දයක් ඇහෙනකොට ඒකේ ලස්සනකම ගැනවත් කැතකම ගැනවත් හිතන්නේ නැහැ. නායක ගඳක් සුවඳක් දැනෙනකොට ඒකේ ලස්සනකම හරි මේ සතුටුදායකකම හරි අසතුටුදායකකම හරි ගැන හිතන්නේ නැහැ. දිවට රසක් දැනෙනකොටත් ඒක බොහොම රසයි කියලා හිතන්නේත් නැහැ, බොහොම අමිරසයි කියලා හිතන්නේත් නැහැ. ශරීරයට ස්පර්ශයක් දැනෙනකොට ඒකේ මේ ප්‍රසන්නකම හරි නරකකම හරි හිතන්නේ. ඒවා ඒ හිතන්නේ නැති එක තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. එතකොට අපිට මේ නරක හිතවිලි හිතට එන්න නොදී වැළැක්වීම තමයි ඒ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. එතකොට අපි මේ භාවනා කරනවා කියලා කියන්නේ මේ එක අරමුණක හිත පිහිට වීම නෙවෙයි, ඉන්ද්‍රිය සංවරය කරන්න පටන් ගන්න ඕනේ. ඒකයි භාවනාව. දැන් ඒක එහෙම කරගෙන යනකොට මනාල පිහිටවිලි හිතට එන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් තව ඉදියක් තියෙනවා නරක හිතවිලි එන්න. ඒ මොකද්ද? මේ ඉන්ද්‍රිය සංවරයෙන් කෙරුවේ මේ දැන් පේන දෙයක්, දැන් ඇහෙන දෙයක් ගැන. නමුත් අපිට ඊයේ දැකපු ඒවා මතක් වෙන්න පුළුවන්. පෙරේද දැකපු ඒවා මතක් වෙන්න පුළුවන්. එහෙම අතීතයේ ඒවා මතක් වෙනකොට ඒ හිත අපිරිසුදු වෙනවා. ඒ නිසා තමයි දෙවනි කරන්න තියෙන වැඩේ තමයි ඉන්ද්‍රිය සංවරය කරමින් ඒ අතීතයේ ඇති වෙන ඒවා, එහෙම නැත්නම් අනාගතේ මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒක ගැන හිතන හිතේව නවත්තන්න. ඒකට තමයි ප්‍රහාණය කියන වචනේ පාවිච්චි කරන්නේ. ප්‍රහාණය කියන්නේ හිතේ ඇති වෙලා තියෙන දේවල් හිතෙන් අහක් කිරීම. ඒක හිතෙන් අහක් කරන්න නම් ඒකට විරුද්ධ දේවල් ගැන හිතන්න ඕනේ. ඒ කියන්නේ මේ ඊයේ පෙරේදා කවුරු හරි නරකතාවයක අපට කතා කරුවා නම්, ක්‍රියා කරුවා නම් අපට කේන්තියක් ඇති වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒක මතක් වෙන වෙලාවට කේන්ති වෙනවා හිතට. එතකොට ඒ කේන්තිය නැති කරන්න තමයි අපි මෛත්‍රී භාවනාව දියුණු කරන්නේ. ඒ මෛත්‍රී භාවනාව දියුණු කිරීමෙන් අර කේන්තියක් එන එක නවත්තනවා. මෛත්‍රී පුරුදු කිරීම. ඊළඟට අපට මේ දැන් මේ මොකද පුරුෂයෙකුට මිනිසෙකුට මේ ස්ත්‍රියක් ගැන ආසාවක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ත්‍රියෙකුට ඒ මිනිසෙක් ගැන ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඒක ඒ විදිහේ හිතවිලි එන එක නවත්තන්න තමයි අසුභ භාවනාව. ඔය අත්ති මාස්මින් කායේ කේසා ලෝමානකට එක වචන විතරක් කියවට මදි. ඒකේ තේරුම ඇතුව මේ හිතන්න ඕනේ. මේ ශරීරය කියන එක ඒ ශරීරයට තියෙන ආසාවක් තියෙනවා. ඒ නිසා ඒ ශරීරය ගැන ශරීරයේ ඇතුලේ තියෙන දේවල් ගැන හිතන්න පටන් ගන්න ඕනේ. මේ ශරීරේ පිටපැත්තේ පේන එක විතරක් නෙවෙයි ශරීරයේ ඇතුලේ. ශරීරේ පිටපැත්තේ නම් මේ හොදට මේ සංකීර්ණ දාලා ඒ වගේ මොනවද මේකේක මේකප් කියලා කියන්නේ ඒව උඹ දාගෙන ඊට පස්සේ හොඳ ලස්සන ඇඳුම් ඇඳගෙන ආරමේ ඉන්න පුළුවන්. ඒ හිතියට ඇතුළ බැලුවොත් ශරීර ඇතුලේ ඔය හැම ගලවලා බැලුවොත් ඒක ඉච්චර ලස්සන දෙයක් නෙවෙයි තියෙන්නේ. අන්න ඒ වගේ මේ ශරීර ඇතුලේ ගැන හිතන එකයි මෙතන කරන්නේ. ඒකට මේ උපමා බුද්ධජාන් වහන්සේ කියලා තියෙනවා. හරියට මේ හොඳ මේ භාජනයක් අරගෙන ඒ භාජනේ ඇතුළට දානවා මේ අසුචි අරව මෙවවා මම ගඳ ගන්න එව්වයි අප්‍රිය දේවල් ඒක ඇතුළට දාලා හොඳට වහලා පිට හොඳ පින්තූර දාලා හොඳ ලස්සනට මේ අවුල්ලා තියෙනවා. අන්න ඒ වාගේ ගත්තාම මේ ශරීරය කියන එක මේ ශරීරය ඇතුළ බැලුවොත් ඒක ඇත්තට ප්‍රිය දෙයක් නෙමෙයි. මේ පිටපැත්තේ සමයි ඒවා වහගෙන තියෙන ඔක්කොම ඇඳුම් ඇඳගෙන ඒ වගේ නරව වැය. ඉතින් ඒ වගේ ඒ හිතගෙන ඒ අත්පිමස්මින් කායිකේසා ලෝමා කියන ඒ ගාථා එක කියලා ඒවා ගැන හිතීම තමයි ඒ ආසාවල් දුරු කරන ඒවා. ඒ වගේ අපි ඒ හිතෙන් අහක් කරන්න තියෙන ඒවට එතන කියනවා පංච නීවරණ කියලා. පහක් තියෙනවා. නරක හිතවිලි. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. කාමච්ඡන්ද කියන්නේ ආසාව. ඒ ප්‍රිය දේවල් වලට ආසා. ව්‍යාපාද කියන්නේ අකමැත්ත. අකමැත්ත තරහ ඒව ඔක්කොම ව්‍යාපාද. එතකොට තීන මිද්ද කියන්නේ කම්මැලිකම නිදිමත ගතිය. එතකොට විචිකිච්ඡා කියන්නේ එක එක දේවල් ගැන හිත නවත්තර ගැනීම චෝක වෙන එක. මට ආවල් එකක් තිබිලා ඒක නැති වුණා. එහෙම නැත්තම් මට දෙයක් නැති වෙන්න ඉඩ තියන හිතාරි අනිද්දාරි එන අවුරුද්දේ. ඒ වගේම හිත හිත හිටියොත් හිත නරක වෙනවා. ඉතින් ඒවත් නැති කරන්න. එතකොට ඔය මේ කාමච්ඡන්ද ව්‍යාපාද ගැන අපි කතා කරුවා. තීන මිද්ද තියෙන එක නැති කරන්න තමයි මරණානුස්සති භාවනාව කරන්න කියන්නේ. මරණය ගැන නිතර සිහින මරණය අපි මැරෙන්න පුළුවන් කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ. ඕක මේ හිත හරි අනිද්දාරි වෙන එකක් නෙමෙයි. මේ දැන් වෙන්නත් පුළුවන්. එතකොට මරණය කියන එක අපිට මේ කියන්න බෑ ආවල් දවසේ මැරෙනවා කියලා. ඒ නිසා කොයි වෙලාවෙත් අපි හිත පිරිසිදුව තියාගන්න ඕනේ. හිත පිරිසිදුව තියාගෙන කොට මරුණොත් හොඳ තැනක ඉපදෙන්න පුළුවන්. හිත අපිරිසිදුව තියාගෙන මරුණොත් නරක තැනක තමයි උපදින්නේ. ඒ නිසා අපි නිතරම හිත පිරිසිදුව තියාගන්න. ඒකයි ඒක තේරුම. මරණයට බය වෙලා හරියන්නේ නැහැ. මරණයට ලැස්ති වෙන්න ඕනේ. ඒ කියන්නේ හිත පිරිසුදු තිබිලා මැරුණොත් හොඳ තැනක උපදිනවා අනුගාන. එහෙම නැත්නම් මේ මරණය මිදෙන්නත් පුළුවන්. හරි පිළිවෙලට භාවනා කරලා ප්‍රඥාව ලබා ගත්තා. ඉතින් ඒ විදිහට මේ ඔය උද්දච්ච කුක්කුච්ච කියන එකට තමයි ආනාපාන සති භාවනාව හොඳ. ඒ වගේම විචිකිච්ඡා කියන එකට තමයි ධර්ම අපි ධර්මය හරියට අවබෝධ කරගන්න ඕනේ. විචිකිච්ඡාව නැති කරන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම ප්‍රයෝජනවත් වෙනවා විචිකිච්ඡාව නැති කරන්න. ඒ විචිකිච්ඡාව පිළිපෙස සැකය නෙමෙයි විචිකිච්ඡාව කියවේ මේ හිත දෙකට බෙදලා දෙපැත්තට අදින එක. ඉතින් ඒ නිසා ඒ කාලෙත් ඒ විදිය භාවනා ඉන්ද්‍රිය සංවරයයි ප්‍රහාණයයි කියන භාවනා දෙක දියුණු කිරීම තමයි සමත භාවනා කියන්නේ. සමත භාවනා කියන්නේ එක අරමුණක හිත පිහිටවාගෙන මේ දඟලන එකක් නෙමෙයි. මේ සංවර ප්‍රහාණ කියන දෙක, සංවර කීවේ ඉන්ද්‍රිය සංවරය කියපේක, ප්‍රහාණය කීවේ ඔය මේ අසුභ භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය, ඒ මරණානුස්සතිය, අනිත්‍ය දුක්ඛ අනාත්ම, ඕවා භාවනා කිරීම, ඒවා ගැන හිත පවත්වා ගැනීම, ඒක තමයි සමත භාවනාව කියන්නේ. අන්න ඒක මතක තියාගන්න ඕනේ. එතකොට එක අරමුණක හිත පිහිටවීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒවා තමයි සමත භාවනා. ඒක හරියට කරනවා නම් ඔය දෙක සංවර ප්‍රහාණ කියන දෙක හරියට දියුණු කෙරුවොත් පළවෙනි ධ්‍යානයට සම්බන්ධෙන්න පුළුවන්. ඒ පළවෙනි ධ්‍යානේ එහාටත් යන්න පුළුවන්. දෙවෙනි ධ්‍යානේ, තුන්වෙනි ධ්‍යානේ එහෙම ගියාට අර ඉන්ද්‍රිය සංවරයයි මේ ප්‍රාණයයි කිරීම නැවතුවොත් ආයත් අපිරිසිදු වෙනවා. ආයත් අපිරිසිදු වෙන්න පුළුවන්. ඒ නිසා මේ සමාධි, මේ සමාධියෙන් නැත්තම් සමත භාවනාවෙන් විතරක් ඔක්කොම කරන්න බෑ. නමුත් සමත භාවනාව අවශ්‍යයි. ඒක විසි කරන්නත් බෑ. එතනින් තමයි ප්‍රඥාවට යන්නේ. ප්‍රඥාව දියුණු කරන්න. ඒ සංවර ප්‍රහාණ කියපේක සමත භාවනාව ඊළඟට තියෙනවා භාවනා අනුරක්කන කියලා. භාවනා කියේ මොනවද? හොඳ හිතවිලි වදා කිරීම. අනුරක්කන කියලා කියවේ හොඳ හිතවිලි ඇති වුණාම ඒව පවත්වා ගැනීම, ආරක්ෂා කර ගැනීම, යන්න නොදී ආරක්ෂා කර ගැනීම. මොනවටද හොඳ හිතවිලි කියවේ? ඒ හොඳ හිතවිලි තමයි බොජ්ජංග කියලා කියන්නේ. සප්ත බොජ්ජංග හතක් තියෙනවා. බොජ්ජංග කියන්නේ බෝධි අංග. ඒ බෝධි අංග කියලා කියන්නේ බෝධි කියන්නේ මොකද්ද? බෝධි කියන්නේ අවදි වීම කියන එකයි. බෝධි කියන්නේ අවදි වීම. මොකද්ද අවදි වෙනවා කියන්නේ? අපි කොච්චර හිතාගෙන හිටියත් අපි බොහොම මේ අවදි වෙලා ඉන්නේ කියලා අවදි වෙලා නෙමෙයි ඉන්නේ. මේ බාගට නිින්ද ගිහින් තියෙන්නේ. දැන් ඔය මේ සමහර අය මේ නිින්දෙන් ඇවිදිනවා කියලා යන්නේ. ඒ වාගේ තමයි අපි මේ නිින්දෙන් තමයි ඇවිදින්නේ. මොකද අපි මේ හීනයක් දකිමින් ඉන්නේ. ඒ හීනේ තමයි අපි හිතාගෙන ඉන්නේ. අපි මෙතන ඉන්නවා, මම ඉන්නවා මෙතන, මම මේ ලෝකේ ඉන්නේ, මේ ලෝකේ කියලාකත් තියෙනවා. ඒ ලෝකේ ඇතුලේ තමයි මම ඉන්නේ. ඒ හිතාගෙන ඉන්න එකම වැරදි හිතවිල්ලක්. මේ මම ඉන්නවා, මේ මගේ යාළුවෝ ඉන්නවා, එහෙම නැත්නම් මගේ දෙමව්පියෝ ඉන්නවා, දරුවෝ ඉන්නවා, ඒවා ඔක්කොම වැරදි හිතේ. ඒ හීනෙන් තමයි ඒව වෙන්නේ. සම්පූර්ණ අවදි වෙලා නැහැ. සම්පූර්ණ අවදි වුණාම තමයි තේරෙන්නේ අපි මේ මෙතන ඇත්තෙත් නැහැ කියලා. අපි හිතාගෙන ඉන්න විතරා මම ඉන්නවා කියලා. ඒ අවදි වෙන්න තමයි අපි මේ දැන් පටන් ගන්නෙ සප්ත බොජ්ජංග දියුණු කරන්නේ. ඒ සප්ත බොජ්ජංග දිනුනු කිරීමට තමයි විපස්සනා භාවනා කියන්නේ. ඒ විපස්සනා භාවනා කියලා අර මේ විසුද්ධි මාර්ගයේ ජීවි කවුද? බුද්ධ ගෝසාම. එතකොට මේ බුද්ධ ගෝස කියන ඒ ආන්දරෝ මේ ලියාපු මේ විපස්සනාව සූත්‍රවල නෑ එහෙම එක. සූත්‍ර කියවලා බැලුවොත් ඒ විපස්සනාව වැරදි. ඒ මොකද ඒ ආන්දරවන්ට තේරුනේ නෑ විපස්සනා භාවනා කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඔය සූත්‍ර කියවාගෙන යනකොට ආවුණා සූත්‍රයක්. ඒකට තමයි කියන්නේ රත විනීත සූත්‍රය කියලා. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා රත විනීත සූත්‍රය කියලා. ඒ රත විනීත සූත්‍රයේ තියෙනවා සප්ත විසුද්ධිය කියලා. විසුද්ධි හත. ඒ විසුද්ධි හත තමයි අල්ලගෙන පටන් ගත්ත මේ විපස්සනා භාවනාව තේරුම් ගන්න. ඒ සප්ත විසුද්ධිය තේරුම් කරන නිසා තමයි ඒකට විසුද්ධි මාර්ගය කියලා නමකුත් දැම්මේ. නමුත් සූත්‍රවල බුදුරජාණන් වහන්සේ කතා කරුවේ විසුද්ධි ගැන නෙමෙයි සප්ත බොජ්ජංග. සතිපට්ඨාන සූත්‍රය අරන් බැලුවත් තියෙන සප්ත බොජ්ජංග ගැනයි තියෙන්නේ. ඒ සප්ත බොජ්ජංග කියලා හතක් තියෙනවා. ඒ හතෙන් පළවෙනි එක තමයි සතිපට්ඨාන. ආන්න එතකොට අර සම්මා වායාම කියලා කියව කෑල්ල තමයි මේ සමත භාවනාව තියෙන්නේ. සම්මා සති කියන කෑල්ල තමයි සප්ත බොජ්ජංග පටන් ගන්න. ඒ සම්මා සතිය තමයි මේ විපස්සනා භාවනාව කියන එක තියෙන්නේ සම්මා සති. ඒ නිසා තමයි සමහර අය සතිපට්ඨාන භාවනාව කරන්න පටන් ගන්න. නමුත් ඒ අය හිතාගෙන ඉන්නාද සතිපට්ඨාන කියනවානේ ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ කියලා. ඒක තේරුම් කරනවා මේක එකම මාර්ගය කියලා. ඒ එකම මාර්ගය කියලා තේරුම් කරන් ගියාම තමයි මේක ඔක්කොම වර්ගීපාරේ යන්න පටන් ගන්නෙ. එකම මාර්ගය සතිපට්ඨානෙ නෙමෙයි, එකම මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ හත්වෙනි පියවර තමයි සතිපට්ඨාන. ඉතින් අර පළවෙනි පියවර, දෙවෙනි පියවර යව කරන්නේ නැතුව කෙලින්ම බයින් දාගෙනා මේ සතිපට්ඨාන. ඒක සම්පූර්ණ වැරදි. ඒකෙන් තමයි එකපාරටම විපස්සනා භාවනාවට වහින්න දාගන්නේ. අනිත් ඒවා ඔක්කොම අමතක කරලා. ඒ සතිපට්ඨාන කියන එක හරි පිළිවෙලට තේරුම් ගන්න ඕනේ. සතිපට්ඨාන කියන්නේ සති උපට්ඨාන. සිහිය ඇතුළට යොමු කිරීම. ඒකයි සතිපට්ඨාන කියන එකේ තේරුම. මේ පිටපැත්ත වෙන දේවල් බැලීමක් නෙවෙයි, මේක ඇතුළේ වෙන දේවල් බැලීමයි. තමන්ගේ ශරීරයේ ඉඳලා කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඒ ඇතුළේ වෙන දේවල් බලන්න. දැන් මට ආසාවක් ආවොත් මගේ ශරීරය ඇතුළට මොකද්ද වෙන්නේ? ශරීරෙට මොකද්ද වෙන්නේ? අන්න ඒකයි බලන්න ඕනේ. දැන් තරුණ මේ මිනිස්සු පිරිමිෙක් මේ තරුණියක් දකපුවාම ආසාවක් එනවා. ඒ ආසාව එනකොට මගේ ශරීරයට මොකද වෙන්නේ? ආන් එකයි බලන්න ඕනේ. ඒ ආසාව දිහා තමයි බලන්නේ. ආසාව දිහා බලන්නේ ශරීරයට මොකද වෙන්නේ? ශරීරයට දැනුනේ මොකද්ද? ඊළඟට මොකද්ද ආසාවද්ද තරහද්ද මොකද්ද ආවේ හිතට? හිතට ආවේ මොකද්ද? එතකොට මනසේ ඇති වෙච්ච අදහස මොකද්ද? ඒව බැලීම තමයි සතිපට්ඨාන කියන්නේ. කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මේ වෙන දේ අපි හිතලා කරන දෙයක් නෙවෙයි ඉබේට වෙන්නේ. ඒ ඉබේට වෙනවා කියන එක තමයි අවිද්‍යාව කියන්නේ. එතකොට මේ අවිද්‍යාවෙන් තමයි මේක වෙන්නේ. ඒ ඉබේට වෙන දේ දිහා තමයි බලන්න තියෙන්නේ. ඒ ඉබේට වෙන දේ දිහා සිහියෙන් බලනකොට ඒ ඉබේට වෙන දේ නවතිනවා. ඒ නොදැනුවත් වෙන දේ නවතිනවා දැනුවත් වුණාම. ඒ නොදැනුවත් වෙන දේ දැනුවත් වුණාම නවතිනවා. ඒ නවත්තන්න තමයි ඒක දිහා බලන්නේ. ආසාවක් ආවම ඒ ආසාව දිහා බලන්න ඕනේ. තරහක් ආවම මොකද්ද මගේ ශරීරයට උනේ? මගේ ශරීරයට දැනුනේ මොකද්ද? ඒ හිතේ මොකද්ද ඇති උනේ? ආසාවද තරහද? ඒ මගේ මනසේ මොකද්ද ඇති වෙච්ච අදහස? අන්න ඒක දිහා බැලීම තමයි සතිපත්තා. එහෙම බලනකොට තමයි මේක අර ඉස්සරලා අපි කීවේ මනසෙන් ඇතිවෙච්ච අදහස නිසායි මේ ආසාව හරි අකමැත්ත හරි ඇති වෙන්නේ. එතකොට ඒ අදහස මොකද්ද කියලා තේරුම් ගන්න. ඒ අදහසට තමයි ධම්ම කියලා කියන්නේ. එතකොට ඒ අදහස හරි පිළිවෙලට දැකීම තමයි ධම්ම විචය කියලා කියන්නේ. එතකොට සති ගාව තියෙන්නේ ධම්ම විචය. ඒ ධම්ම විචය කියන එක හරියට මේ තේරුම් ගත්තාම ඒ අදහස නැතුව යනවා. එතකොට අර මනසට ශක්තිය ආවා අර චිත්තේ ඇතිවෙච්ච ආසාවල් තරහවල් නැති කරන්න. අන්නේ ශක්තිය ආපු එකට තමයි විරිය කියලා කියන්නේ. එතන විරිය කිව්වේ ශක්තිය. ධාර්යයට දැන් වායාම කරනවා. වායාම අපි කියනවා මේ ව්‍යායාම කරපුවාම ශරීරයේ ශක්තිය ඇති වෙනවා කියලා. ඒ වාගේ ව්‍යායාම කියන එක තමයි වායාම කියන්නේ. සම්මා වායාම. ඒ සම්මා වායාම හරියට කරනකොට විරිය ඇති වෙනවා. විරිය කියන්නේ ශක්තිය. ඒ මනසට ශක්තියක් ආවා අර චිත්තය පාලනය කරන්න. චිත්තය අහක් කරන්න. නරක හිතවිල්ලක් චිත්තේ ඇති වුණා නම් ඒ නරක හිතවිල්ල හිතෙන් අහක් කරන්න ශක්තියක් ආවා මනසට. ඒකයි විරිය කියන්නේ. ඒ ශක්තිය එනකොට හිත පිරිසුදු වෙනවා. ඒ හිත පිරිසුදු වුණාම හිතේ ප්‍රීතියක් ඇති වෙනවා. හිතේ සතුටක් ඇති වෙනවා. ඒක තමයි ප්‍රීති කියලා කියන්නේ. ඒ සති ධම්ම විච ප්‍රීති. ඒ හිතේ සතුට ඇති වෙන්නේ අර මේ නරක හිතවිලි නැතුව ගියාම. එතකොට ඒ හිතේ සත්‍ය ඇති වෙනකොට හිතේ සතුට ඇති වෙනකොට ශරීරයේ තදවලා තිබුණු මාංශ පේශි බුරුල් වෙනවා. ශරීරයේ තදවලා තිබුණු මාංශ පේශි බුරුල් වෙනවා. ඒ මොකද තරහ ගියාමත් තද වෙනවා කියලා කියන්නේ. ඒ මනුස්සයා තදවලා කියලා කියන්නේ. ඒ කියන්නේ මාංශ පේශි තද වෙනවා ඇත්ත වශයෙන්ම. ඒ වගේම ඒ තදවෙච්ච මාංශපේශි බුරු කරන්න තමයි ක්‍රියා කරන්න පටන් ගන්නේ. එතකොට ඒ ක්‍රියාව කියන්නේ මාංශපේශි බුරු කිරීම. නමුත් මෙතන අපි හිත පිරිසුදු වීමෙන් මාංශපේශි බුරු වෙනවා. එතකොට මේ විදිහ මාංශපේශි බුරු වුණාම හිතේ නිශ්චලතාවයක් ඇති වෙනවා. ඒ නිශ්චලතාවයට තමයි සමාධි කියවේ. එතකොට සමාධි කියන්නේ ඒක අරමුණක පිහිට වීම නෙවෙයි, හිතේ නිශ්චලතාවය. අනේක තේරුම් ගන්න ඕනේ. ඒක අරමුණක පිහිට වීමක් නෙවෙයි මෙතන වෙන්නේ හිතේ නිශ්චලතාවය. ඒක හරියට අපි ඉතිපන්දමක් පත්තු කෙරුවොත් ඒ ඉතිපන්දමට උලන් නැදෙනකොට දඟලනවා නෙමෙයි. එහෙම ළඟලන්න මේ උලන් වදින් නැතුව තියෙනවා නම් එහෙමම තියෙනවා. ඒ වාගේ අපේ හිත එක එක ආසාවල් තරවල් අරම එනකොට තමයි හිත දඟලන්න පටන් ගන්න. ඒවා නැති වෙනකොට හිතේ නිශ්චලතාවය ඇති වෙනවා. නිශ්චලතාවය කියන්නේ හෙලෙන්නේ නැතුව තියෙනවා. ඒක තමයි සමාධිය කියන්නේ. එතකොට පීතිය ගාවට පස්සද්දි, පස්සද්දි කියන්නේ අර ශරීරයේ මාංශ පේශි බුරුල් වීම. ඊළඟට සමාධි. ඒ පස්සද්දි ඇති වෙනකොට සමාධිය ඇති වෙනවා. නිශ්චලතාවය. ඒ තත්වයට එනකොට පළවෙනි ධානයට සම්බැදිලා. ඒ තත්වයට එනකොට පළවෙනි ධානයට සම්බැදිලා. ඊළඟට පස්සද්දි ගාවට එන්නේ උපේක්ෂා. ඒ උපේක්ෂා කියන එකේ තේරුම උපේක්ෂා කියන එක ඇති වෙන්නේ හතරවෙනි ධානයට ගියාම. එතකොට පළවෙනි ධානයේ ඉඳලා දෙවෙනි ධානයට, තුන්වෙනි ධානයට, හතරවෙනි ධානයට ගිහින් තමයි උපේක්ෂාව කියන එක ඇති වෙන්නේ. එතකොට හතරවෙනි ධානයට ගිහින් උපේක්ෂාව ඇති වුණාම උපේක්ෂා කියන එකේ තේරුම උප ඉක්කති. උප කියන්නේ ඇතුළ, ඉක්කති කියන්නේ දකින්නවා කියලා. පෙනෙනවා. මොකද ඇතුළ පෙනෙනවා කියන්නේ. එතන ඇතුළ පෙනෙනවා කියන එකේ තේරුම අපි මොකක් හරි දිහා බලනකොට අපට මොකද්ද පේන්නේ? දැන් මන් දැන් මෙතන ඔරලෝසුවක් තියෙනවා. ඒ ඔරලෝසුව දිහා බලනකොට මොකද්ද පේන්නේ? පේන්නේ ඔරලෝසුවනේ. වෙන මොකද්ද පේන්නේ? ඔරලෝසුව දිහා බලනකොට පේන්නේ ඔරලෝසුව. නමුත් මෙතනදී මේ උපේක්ෂාවෙන් කරන්න මොකද්ද? මේ පුරෝසය දිහා නෙමෙයි බලන්නේ, පෙනීම දිහායි බලන්නේ. දැන් සාමාන්‍ය මිනිස්සු බලනකොට පේන දේ තියා බලන දේ තමයි පේන්නේ. නමුත් මෙතනදී පෙනීම දිහායි බලන්නේ. කොහොමද මේ පේන්නේ? කොහොමද මේ පුරෝසය පේන්නේ? අන්න ඒ පෙනීම දිහා බලනවා කියන්නේ ඒක තමයි පංචස්කන්ධය කියන්නේ. ඒ පංචස්කන්ධේ දිහායි දැන් බලන්නේ. ඒ උපේක්ෂාවෙන් කරන්නේ පෙනීම. පෙනීම කියන්නේ වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඒ කියන්නේ යම දැන් අපි ඇස් අරිනකොට සාමාන්‍යයෙන් මොනවද පේන්නේ ඇස් අරිනකොට? මොකද? නෑ නෑ, ඇස් අරිනකොට දේවල් පේන්නේ නෑ. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ මොකද්ද මේ ඇහ කියන්නේ? කැමරාවක් වගේ එක. දැන් මේ කැමරාවට ආලෝකය වැටුණාම තමයි කැමරාවට යමක් පේන්නේ. ඒ වගේ මේ ආලෝකය තමයි ඇහැට වැටෙන්නේ. ආලෝකය ඇහැට වැටෙන්නේ දැන් අද විද්‍යාව දියුණු නිසා විද්‍යාඥයෝ දන්නවා මොකද්ද වෙන්නේ කියලා. මේ ආලෝකය එන්නේ මේ කිරණ හැටියට. ඒ කිරණවල තියෙන කම්පන වේගයක් කියලා එකක්. ඒ එක එක කම්පන වේග වලින් තමයි මේ කිරණ එන්නේ. එකම කම්පන වේගයකින් නෑ. එතකොට ඇහැට පේන්න කම්පන වේග 7යි තියෙන්නේ. ඒ කම්පන වේග 7 ආපුවාම පේන්නේ මොකද්ද? පාටවල. ඔය මේ දේ දුන්නේ පාට කියලා කියන්නේ ඒකයි. ඉංග්‍රීසියෙන් මේ කියන්නේ රේන්බෝ කලර්ස් කියලා. ඒක කියනවා වයලට්, ඉන්ඩිගෝ, බ්ලූ, ග්‍රීන්, යෙලෝ, ඔරෙන්ජ්. ඒවට සිංහල වචන මන් දන්න හරියට කියන්නේ ඒවා තමයි ඇත්ත වශයෙන්ම බුදුරස් කියලා කියන්නේ. අපි බුදුරස් කියන්නේ ඒකම තමයි. එතකොට ඒ කම්පන වේගයේ අණුව පේන්නේ මේ පාටවල් පමණයි. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට ඔය කවුරු හරි චිත්‍රයක් අඳිනවා නම් ඒ චිත්‍රය අඳින්න මොකද්ද පාවිච්චි කරන්නේ? පාටවල්. ඒ පාටවල් අරගෙන තමයි චිත්‍රයක් අඳින්නේ. ඉතින් අපි ඒ පාටවල් දිහා බලලා කියනවා, ආ මේ මිනිස්සේ බෙමෝණක්, මේ තියෙන්නේ ගහක්, මේ තියෙන්නේ කුරුල්ලෙක්. අන්න ඒ වාගේ අපි හදා ගන්නවා. අර පාටවල් පාවිච්චි කරලා දෙයක් හදනවා. ඒ හදාගන්නාම තමයි අපිට දෙයක් කියලා පේන්නේ. නැත්තම් අපිට පේන්නේ පාටවල් පමණයි. අන්නේ පේන පාටට තමයි සංඥා කියන වචන පාවිච්චි කරන්නේ. එතකොට ඒක ලස්සනද කැතද කියන එක තමයි වේදනා කියන්නේ. වේදනා කියන්නේ පේන පාටේ ලස්සනද කැතද. ඒ පාට තමයි සංඥා. එතකොට වේදනා සංඥා කියන දෙක තමයි මුල්ම පේන දෙක. එතකොට ඒවා එක්කව කරලා අරගෙන තමයි අපි දෙයක් හදන්නේ. ඒ දෙයක් හදන එකට තමයි කියන්නේ සංඛාර කියලා. සංඛාර කියන්නේ සංස්කරණය කරනවා කියලා අපි කියන්නේ. ඒ සංස්කරණය කරන එක තමයි සංඛාර කියන්නේ. එතකොට අර පාටවල් අරගෙන සංස්කරණය කරනවා. එතකොට ඒ සංස්කරණය කරන්නේ එක දෙයක් නෙවෙයිනේ. එකක් තමයි මෙතන ඉන්නේ මිනිසෙක්, මෙතන ඉන්නේ ගහක්, මෙතන ඉන්නේ කුරුල්ලෙක්, මෙතන ඉන්නේ ගඳක්, මෙතන තියෙන කඳු, ඒ වගේක මොනවාරි පින්තූරයක් නන්දොත් ඒවා වෙන්වෙන් වශයෙන් අපි දකිනවා. ඒ වෙන්වෙන් වශයෙන් දැකීමට තමයි විඥානය කියලා කියන්නේ. එතකොට ඒ රූප ජීවේ දැකපු දේ, ඒ දැකපු දෙයට තමයි රූප කියන්නේ. එතකොට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන එක අර දැන් මෙතන ඔරෝස අධ්‍යයන වෙලාවේ ඔරෝසෝ කියන එක පෙන්නච්ච හැටි තමයි ඒ. මෙතන ඔරෝසක් මට පෙවුනේ කොහමද කිව්වොත් අර රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට පංචස්කන්ධය කියන්නේ මේ ශරීරය ඇතුළේ තියෙන දෙයක් නෙමෙයි. හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ පංචස්කන්ධය කියන්නේ මේ ශරීරයක් ඇතුළේ තියෙන එකක්. එහෙම එකක් නෙමෙයි. පංචස්කන්ධය කියන්නේ පෙනීම. ඒ විඥාණයම ඇතුළේ ඇති කොහොමද කියලා තේරුම් කිරීම. එතකොට දැන් මෙතන හතරවෙනි ධ්‍යානයට ගියෙන් මේ එතන දැක්කේ මේ පංචස්කන්ධය. එතකොට ඒ පංචස්කන්ධයේ දැකපුවාම මම අර ඉස්සෙල්ලා ජීවේ මේ යමක් දැකපුවාම ඒ දැකීම ගැන නෙමෙයි, දැකීම නෙමෙයි පංචස්කන්ධය කියන්නේ. එතකොට ඒ දැකීම මගේ දැකීම, මමයි දැක්කේ. අන්න ඒක මග කරගන්න, දැකීම මග කරගත්තාම දකින්න පුද්ගලිකුත් ඉන්න බෑ, ඒ පුද්ගලයා තමයි. අන්න ඒ විදිහට තමයි ආත්ම දෘෂ්ටිය කියන එක ඇති වෙන්නේ. ඒ ආත්ම දෘෂ්ටිය ඇති වුණාම තමයි දුක ඇති වෙන්නේ. ඉතින් ඒක දැකීමෙන් තමයි චතුරාර්ය සත්‍ය කියන එක අවබෝධ වෙන්නේ. එතකොට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම තමයි ප්‍රඥාව. ඒ ප්‍රඥාව හරියට ආපුවාම මේ සාමාන්‍ය පුද්ගලයා දකින හැටි වෙන විදියක්. දැන් මෙතෙන්ද ආපුවාම මෙයා රහත් වුණා. ඒ කියන්නේ අර නිදාගෙන හිටපු මිනිස්සු අවදි වුණා. මම කියලා එකක් මෙතන නැහැ. මමක් නැහැ. මමක් නැත්තම් මැරෙන්න පුළුවන්ද? මැරෙන්න පුජ්‍යලෙක් ඉන්න බෑ. මමක් නැත්තම් මම මැරෙන්න කොහොමද? එතකොට මරණවා කියන එකත්, උප්පත්තිය කියන එකත්, ජරාව මරණය කියන ඔක්කොම නැතුව යනවා. නැවත ඉපදිනවා, කර්මය, පුනරුප්පත්තිය, සංසාරය, ඒවා ඔක්කොම නැතුව යනවා. මේවා ඔක්කොම හීන. ඒ හීනෙන් ඇහැරුණාම අරව මොකක්වත් නැතුව යනවා. ඒක තමයි බුදු වුණා කියන්නේ. එහෙම නැත්නම් ඒක තමයි රහත් වුණා කියන්නේ. ඉතින් මේ විදිහටයි බොජ්ජංග. බොජ්ජංග කිව්වේ සති, ධම්ම විච, විරිය, පීති, අසද්දි, සමාධි, උපේක්ඛා. ඒ හත්වෙනි පළියට ගියා දුකෙන් මිදුණා. බොජ්ජංග බෝධිය ඇති වුණා. බෝධිය සම්පූර්ණ වුණා. කියන්නේ ඇහැරවීම සම්පූර්ණ වුණා. ඇහැරුණා. අන්න ඒ විදිහටයි මේ මොකද්ද විදර්ශනා භාවනාව කියන්නේ ඔන්න ඕකයි. ඒ සූත්‍රවල තියෙන කතාව තමයි මම ඔය කියන්නේ. ඔය එක භාවනා ගුරුවරු උගන්වන එක නෙමෙයි ඔය. ඒ බුද්ධ ഘോഷ කියන අඳුරු විසුද්ධි මාර්ගයේ තෝක නෙමෙයි. සප්ත විසුද්ධි කියලා මේ අරගෙන තමයි විසුද්ධි මාර්ගයේ. එතකොට ඒ බුද්ධ ഘോഷ අඳුරන්ට නෑ බොජ්ජංග ගැන අවුදක ආවේ නෑ. අන්නේකයි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට දැන් මම මේ සමත භාවනාව ගැන කීවා, විදර්ශනා භාවනාව ගැන කීවා. දැන් මොකද ප්‍රශ්න තියෙනවද අහන්න ඒක ගැන? ඊළඟට ප්‍රශ්න නැත්නම් ඉතින් තේරිලා වෙන්න ඇති නේද? ධ්‍යානවලට මොකද? ධ්‍යානවලට යන්නේ නැතුව ඔබ කරන්න බෑ. ඉස්සෙල්ලා සමත භාවනාව තියෙන්න ඕනේ. ධ්‍යානවලට යනවා කියන්නේ කොහොමද? ධ්‍යානවලට පංච නීවරණ කියන ඒවා නැති වෙන්න ඕනේ ධ්‍යානෙට යන්න. පංච නීවරණත් තියාගෙන ධ්‍යානෙට යන්න බෑ. කාමාශාවත් තියාගෙන, තරහත් තියාගෙන, මේ නිදිමතේ මේ එක එක දේව ගැන හිත මේ ධ්‍යානවලට යන්න බෑ. නිකම්ම මම ධානයේට මේ පළවෙනි ධානයේට සමවැදීවා කියලා ප්‍රාර්ථනා කර කර යන්න බෑ ධානයේට. නමුත් අර මං කිය අර මෝහන තත්වයට ලැබුණොත් ධානවලට යන්න පුළුවන් ඔය ක්‍රමයට. ඒවා ධාන නෙමෙයි. ඒ බොරු ධාන. ඒ කාලේ ධානයට යන්න නම් එච්චර මහන්සි වෙන්න ඕන නෑ. මට පුළුවන් ඔය ඔක්කොම ධානයට යවන්න. ඒ ක්‍රමයට. ඕගොල්ලන්ට මහන්සි වෙන්න දෙකුත් නෑ. ඒ වගේමත් මා ඉගෙනගෙන තියෙනවා. ඒ වැරදි ක්‍රම. ඒකට එච්චර මහන්සි වෙන්න ඕන ගන්නෙ නෙමෙයි ඒකට. මගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියොත් ධානයට යවන්න පුළුවන්. මොකද්ද? මොකද්ද
උපචාර සමාධි කියන එක?
ඕවා විසුද්ධි මාර්ගයේ තියෙන වචන. බුදුහාමුදුරන්ගේ වචන නෙමෙයි. ඒ විසුද්ධි මාර්ගයේ වචන හැදුවෙත් ඒ බුද්ධඝෝසාන්තුරු මේ ඒ පොත ලියනකොට මේ ඒ මෝහන තත්වයේ තමයි ඔය ධ්‍යාන හැදියට එයා තේරුම් ගත්තේ. උපචාර සමාධිය කියලා ඒක එක જાති නිමිති මේ ඒව ඔක්කොම මේ බුද්ධඝෝසාන්තුරුන්ගේ වචන. මොකද්ද
සමාධි නිමිති කියනකොට සුත්‍රපිටකේ තියෙන
සූත්‍ර පිටකේ තියෙන
සමාධි නිමිත්ත කියන වචන. එතකොට ඒකේ අර්ථය
මේ නිමිත්ත කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. නමුත් නිමිත්ත කියන්නේ ඕවට නෙමෙයි. නිමිත්ත කියන්නේ මේ නිර්මාණය කරපු දේ කියන එකයි. නිමිත්ත කියන්නේ එතකොට අපේ හිතෙන් මවනවා නම් යම් කිසි දෙයක් ඒකට තමයි නිමිත්ත. ඒ නිමිත්ත කියන එක ඉංග්‍රීසියෙන් කියනවා නම් mental image. ඒකයි නිමිත්ත කියන්නේ. ඒ නිමිත්ත කියන්නේ image එක. එතකොට සුබ නිමිත්ත අසුබ නිමිත්ත කියලා කියන්නේ ඒ නිමිත්තේ ඒවා අපි හිතනවා නේද. මං කියුවේ දැන් මේ කාමච්ඡන්දය කියන්නේ මේ ශරීරයට තියෙන ආශාව. ඒ කියන්නේ මේක මේ පොඩි කාලෙම ළමයි හදනකොට මේ අම්මා ළමයි වඩාගෙන ඉන්නවනේ. එතකොට ළමයා එතකොට කිරිබොනවා නම් මේ එතකොටත් මේ මොකද්ද මේ කිරිබොන කිට කියන්නේ මේ තනේ කියනවනේ නේද? ඒ තනේ උරවනවානේ. ඒක කරනකොට අර මේ අම්මගේ ශරීරයට ආසාවක් ඇති වෙනවා. ඒ අම්මගේ ශරීරයට එන ආශාව මේ තව ටිකක් ලොකු වෙනකොට අනුන්ගේ ශරීරවලටත් ආශාවල් ඇති වෙනවා. එහෙම එහෙම ගියින් අර මේ ගෑනු ළමයි කිරිමි ළමයින්ගේ ආශාන ශරීරයට ආශාව ඇති වෙනවා. ගෑනු පිරිමිගේ ශරීරයට ආශාව ඇති වෙනවා. ඔහොමම ගිය තමයි මේ ඔය ලිංගික ආශාවල් කියනවත් ඇති වෙන්නේ. ඉතින් ඒවා නැති කරන්න තමයි අසුබ භාවනාව කරන්නේ. ඒ අසුබ භාවනාව කරපුවාම ඒ අසුබ නිමිත්ත කියන්නේ ඒකයි. ඉතින් මේ ඒවා ඒ විදිහට තමයි බුදුහාමුදුරුවෝ ඒ වචන භාවිත කරන්නේ. ඉතින් ඒවා දැන් පටලවාගෙන මේක භාවිත කරන්න ගියාම ඉතින් වෙන පාරක යන්නේ. ඒකයි ඒකේ තේරුම. ඉතින් ا ඒ කතාව දැන් තේරුණා නේද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ දැන් මුලින් ඉඳලා අගට යනකම් මං කියවනවා. ඒ කියවන් පස්සේ ඒකේ ඇති වෙන ප්‍රතිඵලය තමයි මේ පඤ්ඤා විමුක්ති. ඒ ප්‍රඥාව ඇති වුණාම විමුක්තිය ඇති වෙනවා. ඒ විමුක්තිය ඇති වුණාම තමයි නිවන. මොකද
ස්වාමීන් වහන්සේ ආ
ඔව් ඔව්
ඒගොල්ලෝ ධානවලට ගියේ එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ නෙවෙයි
නෑ නෑ ඒගොල්ලෝ ධානවලට ගිහින් තියෙනවා
ඒගොල්ලෝ කියන්නේ මේව සංඥා
සංඥාගෙන කරා ඔව් ඒ ධානත් ඒ ධානම තමයි ධාන කියන්නේ පළවෙනි ධානේ දෙවෙනි ධානේ තුන්වෙනි ධානේ හතරවෙනි ධානේ ඊටත් එහා යන එකක් තමයි ආකාසානාංචයතන විඥානාංචයතන ආකින්චඤ්ඤාතන නේව සංඥා නාසඤ්ඤා. එතකොට ඒගොල්ල සමාධිය ගියා. සමාධියේ දුරට ගිය දෙන්නේ ආලාර කාලාම උද්දකරාම පුත්තු කියන්නේ. එතකොට නමුත් එතනින් එහාට ඒගොල්ලන්ට යන්න බැරි වුණා. එතනින් ඇත්ත වශයෙන් එක පඩියයි ගියේ මේ බෝධිසත්තු. එතනින් ගින් සංඥා වේදිත නිරෝධ. ඒ සංඥා වේදිත නිරෝධයට ගියන් පස්සේ සිහියක් නැහැ. මරිච්ච මනුස්සේ කවාද තත්ත්වයකට ගියේ කියන්නේ විඥානය සම්පූර්ණම නැතුව ගියා. සිහියක් කල්පනාවක් ඒව මොකවත් නැහැ. එහෙම ඉඳලා ආයෙත් ආපහු ආවා. ඒ ආපහු එනකොට තමයි පටිච්ච සමුප්පාදේ දැක්කේ. ඒ පටිච්ච සමුප්පාදේ කියන්නේ මේ හිත වැඩ කරන හැටි දැක්කා. ඒ හිත වැඩ කරන හැටි දැකලා තේරුණා මේ ලෝකයේ කියන එකත් මගේ හිතෙන්ම තමයි ඇති වුනේ. මම කියන එකත් මේ හිතෙන්ම තමයි ඇති වුනේ. මම දැන් ලෝකයේ ඉන්නවා කියන හිතවිල්ලත් මේ හිතවිල්ලෙමයි ඇති වුනේ. ඒක හරියට දැකපුවාම අරකට තියෙන ඇල්ම නැතුව ගියා. ඒකයි බුදු වුණා කියන්නේ. දැන් ඒ නිසා මොකද? බුදුරජාණන් වහන්සේට විතර ආර්ය අෂ්ටාංග මාර්ගය
තියෙනවා.
නෑ සමාධියට යන හැටි බුදුහාමුදුරන්ගේ ඉස්සරලා මේ හිටියා සමාධියට ගියාය. ඒ කාලේ වෙනකොට මෙන්න මේකත් තේරුම් ගන්න ඕනේ. ඒ කාලේ වෙනකොට බුදුවරුත් හිටියා. ඒ කියන්නේ ඒගොල්ලෝ තදා පසේ බුදුවරු කියන්නේ. පසේ බුදුවරුත් ඉඳලා තියෙනවා. මේ බුදුහාමුදුරන් කියන්නේ සම්මා සම්බුද්ධ කියලා. සම්මා සම්බුද්ධ කියන්නේ ඒ පාර වයාගත්තට මදි. ඒ පාර අනිත්‍යයට කියලා දීලා අනිත්‍යයත් ඒ තත්වයට ගේන්න හැකියාව තියෙන පුද්ගලයා තමයි සම්මා සම්බුද්ධ. පත්‍යේක බුද්ධ කියලා කියන්නේ පාර හොයාගන්නවා. පාර හොයාගත්තත් අනුන්ද කියලා දෙන්න බෑ. ඒකයි පසේ බුදු. ඊළඟට ශ්‍රාවක බුද්ධ කියලා ඉන්නයි. ශ්‍රාවක බුද්ධ කියන්නේ රහතන් වහන්සේ. ඒ කියන්නේ බුදු කෙනෙකුගේ ඉගෙනගෙන ඒ தத்துவයට පැමිණෙන එක තමයි ශ්‍රාවක බුද්ධ. ඒ තමයි රහතන් වහන්සේ. එතකොට ඒ කාලේ මේ සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන්න ඉස්සරලා මේ පසේ බුදු කෙනෙක් ඉඳලා මේ පිරුවන් පැවරුවා. ඒ කියන්නේ ඒ භාවනාව හුඟක් දියුණු වෙච්ච කාලයක් ඉන්දියාවේ. ඒකයි ඒකේ තේරුම. ඉතින් මේ බුදුහාමුදුරන් විතරයි මේක තියෙන්නේ කියලා එහෙම කතාවක් නැහැ. හැම බුදු කෙනෙක්ම මේ පාරේ තමයි යන්නේ. යන පාර තියෙනවා. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. නමුත් ආලාර කාලාම උද්දකරාම පුත්තු පාරේ ගියාට අන්තිම කෙළවරට ගියේ නැහැ. ඒකයි ඒකේ තේරුම. ඉතින් ටික දුරක් තමයි මේ හැබැයි අර මේ ඒ සම්පූර්ණ බුද්ධත්වය ලබන්න ඒක අතහැරලා ගියන් ආයි දුෂ්කර ක්‍රියා කරනවානේ. ඒ දුෂ්කර ක්‍රියා කරලා මේ තමයි අන්තිමට ඒකත් අතහැරලා තමයි අර පොඩි කාලේ මේ සමාධියට යනවා මේ ගියපා මතක් වෙලා ඒ අනුව තමයි ආයි ගිහින්ට ආයෙත් ආවේ අතෙන්දම තමයි. දෙන්න බෑවදී එතනින් එහාට ගියා. ආ මොකද මොකද සද්දේවි
මෙතන මෑලට විස්තර කරලා දුන්නු සමත පැත්තේ විදර්ශනාවයි ඒකෙන් තිබුණ නැති කියන එක මම හිතන්නේ තේරෙන්නේ.
මොකද්ද සමත පැත්තේ?
සමයි ඒ ධානවලට ගියේ ඒක තිබුණ නැත්te සප්ත බොජ්ජංග වැඩි වීම තිබිලා නැහැ කියන එක විදර්ශනාව තිබුණා නැහැ කියන එක. විදර්ශනාවනේ බුදුහාමුදුරු කෙනෙක් ආවට පස්සේ ලෝකෙට එළියට දෙන කෑනේ.
ආ අවෝ මෙතන තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ පාර පෙන්නවා මේ ලේසි පාරකුත් තියෙනවා. ඒ ලේසි පාර පෙන්වීම තමයි ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්වීම. ඒ බුදුරජාණන් වහන්සේ මේක මේ එකක් මේ උපමාවකින් පියාපුවාමයි තේරෙන්නේ. දැන් මේ ඉස්සරලාම කෙනෙක් එනවනම් මේ ඕස්ට්‍රේලියාවට ඒ ඕස්ට්‍රේලියාවට ආපුවාම අහවල් තැනට යන්න ඕනේ කියලා මේ ඇඩ්‍රස් එක දැනගත්තාම ඒ ඇඩ්‍රස් එක ඇහිිත බලාගෙන යන්න පුළුවන්. නමුත් ඒ ඇඩ්‍රස් එක හොයාගන්නේ කොහමද? ඔය කට්ටිය මේ රටට එන්න ඉස්සරලා කවුරු හරි කෙනෙක් මේ මුළු රටේම තියෙන පාරවල් හොයලා මේ මැප් එකක් හදලා ඒවා ඔක්කොම කරලා මේ දුන්නන් පස්සේ මේ ඇඩ්‍රස් එක හොයවමම යන්න පුළුවන් වෙන්නේ. ඒ සිටියමක් හදලා දුන්නා. ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ මෙව්ව හොයලා හැමතැනම ගිහින් මේ සිටියම හදලා දුන්නා අනිත් අයට. ඒ සිටිය මාදල දුන්නාම යන්න පුළුවන්. බොහොම ලේසි. ඒ වගේ තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්නලා දුන්නේ. ඒ යන පාර. ඒ සිටිය මාදල දුන්නාම පුළුවන් යන්න. ඉතින් අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. මේ හැම එක්කනාම අර බුදුහාමුදුරුවෝ මේ හොයාගත්තු ඒ මහන්සිය දරන්න අවශ්‍ය නැහැ අනිත් අයට. අන්න ඒකයි ඒකේ තේරුම. ඉතින් ඒ විදිහට මේ ලේසි වැඩක් ඒ කෙරුවේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ චතුරාර්ය සත්‍යයේ වවෙලා දීලා ඒවා ඔක්කොම කෙරුවේ මේ මේ අනිත් ආයත ලේසි වෙනවා. අර මේ පසේ බුදු කියන ඒ බුදු කෙනෙකුට ඒක කරන්න බෑ. ඒකයි ඒකේ තේරුම. සම්මා සම්බුද්ධ කෙනෙක් විතරයි ඒක කරන්නේ. සම්මා සම්බුද්ධ කියපුවාම ඒක ඔක්කොම හොයාගෙන තමයි කියන්නේ. ඒකයි වෙනස. මොකද්ද? අන්න කියන්නේ. මොකද්ද?
ඔව්.
මොන ස්වභාවය?
සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්ට
ඔව්
භාවනාව කරගෙන යද්දී ධ්‍යාන ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් ද?
සාමාන්‍ය ජීවිතය කියන එකේ තේරුම මොකද්ද? ගිහි ජීවිතේ වැඩ කරනවා කියන එකේ තියෙන හුඟක් කැලි. දැන් දෙන්නේ කසාද බැඳලා ළමයි හම්බෙනවා නම් ඒ ළමයි හම්බෙන්න ඉස්සෙල්ලා කරන්න තියෙන වැඩක් තියෙනවද දන්නවද? ඒ ඒවත් කර කර මේ සමාධි ලබන්න බෑ. අන්න ඒකයි තේරුම. අන්න ඒකයි දැන් මේ අර මං කීවේ මේ චිත්ත කියලා ගෘහපති පුත්‍රේ හිටියා බුදුරජාණන් වහන්සේගේ කාලෙම. ඒ මිනිස්යාට භාර්යාව හත් දෙනෙක් හිටියා. ඉතින් ඒ මිනිස්යාට හොඳට සල්ලි තිබුණා. ඉතින් එයා භාවනාවට පටන් ගත්තා. ඒ භාවනාවට පටන්ගෙන මෙයා දියුණුවයකට යනකොට මගදී භාර්යාවට කතා කරලා කිව්වා මගේ සහෝදරියනි කියලා. එතකොට අර භාර්යාව අඬන්න පටන් ගත්තා. මොකද මෙච්චර කාලයක් මේ භාවනාවේ ඉඳලා සහෝදරිය කියන්නේ කියලා. මම කියවා එයා කියෝ මේ මම ඔබලත් සහෝදරෝ කියන්නේ මම ඊට පස්සේ ඔබලත් මගේ භාර්යාව හැටියට නෙමෙයි සැලකන්නේ. සහෝදරිය හැටියට. කාටාරේ වෙන මේ කසාදයක් බඳින්න ඕනකම තියනවා නම් කියන්න කිව්වා. ඉතින් ඒ ප්‍රධාන වාර්යාව කිව්වා මේ මට ආවලා බඳලා දෙන්න කියලා. ඊට පස්සේ එයාට කතා කරලා මෙයා මෞර්ජ්‍යතරක් එහෙම තියලා බඳලා දුන්නා. ඉතින් ඒ වාගේ අත්තරීමක්, එතන අත්තරීමක් නෙකුවේ. එයා මහනවුනා වාගේ තමයි. මහන වෙනවා කියලා සිවුරු පොරවා ගත්තෙත් නැ කොණ්ඩ මේ බුගෑහෙත් නැ. නමුත් මහන වෙලා වාගේ තමයි හිටියේ. එහෙම නැතුව සමාධියට යන්න බෑ. එයා සමාධිය පළවෙනි ධ්‍යානෙ නෑ හතරවෙනි ධ්‍යානෙටම ගිහින් තියෙනවා. එයා අනාගාමි තත්වයට ගිහින් තියෙනවා. ඒකයි ඒකේ තේරුම. නිකම්ම ගිහි ලෝකේ ඉඳගෙන ගෝය ගිහි ලෝකේ කරණියව කර කර මේ සමාධිය ලබන්න බෑ. ඒකයි මං කියන්නේ මේ ඔය කෙලිබ්බ විපස්සනා භාවනා කියලා පටන් ගන්න එක සම්පූර්ණ වැරද්දක්. විපස්සනා භාවනා කරන්න බෑ මේ සාමාන්‍ය මිනිස්සුන්ට. ගිහිගේ අතහැරලා යන්න ඕන. ඒ නිකන් අතහැරලා ගියත් මදි. භාවනා කරලා තත්වයකට එන්න ඕන පිරිසුදුකම. හිතේ පිරිසුදුකමක් එන්න ඕන. ඒ පිරිසුදුකමට ආවට පස්සේ තමයි මේ විපස්සනා පටන් ගන්න. ඒකනේ මං කියේ සංවර පහන භාවනා අනුරක්ෂණ කියලා හතරක් තියෙනවා. ඒ සංවර පහන කියන දෙක කරලා තමයි මේ සමාධියට යන්න පුළුවන් වෙන්නේ. ඒව කරනවා කියන එක ලේසි වැඩක් නෑ. මේ ඉන්ද්‍රිය සංවරය කියන එක ලේසි වැඩක් නෙමෙයි. යෝ ගෙදර වැඩ කර කර ඉන්ද්‍රිය සංවර කරන්න බෑ. ඒ ඉන්ද්‍රිය සංවරය කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒව මොකක්වත් කරන්නේ නැතුව ඒ කාර්මොන්නට හිත පිහිටවනවා කියලා හුස්ම දිහා බලාගෙන ඉඳලා මේක කරන්න බෑ. ඉන්ද්‍රිය සංවරය අවශ්‍යම දෙයක්. මොකද
ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේදී
ඔව්
සතර සතිපට්ඨානයේ වැඩිම සිදුනද බුදු කෙනෙක් පහළ වෙන්නේ ඉස්සෙල්ලා ආරාර ශාලාමල සතර සතිපට්ඨානයේ වැඩලයි විදර්ශනා වඩන ඒ සත්‍ය බොජ්ජංග වඩන ඒ
සතර සතිපට්ඨානේ තිබුණේ නැහැ සතිපට්ඨානේ තිබුණා නැහැ මේ ඒකකට මේ රහත් වෙනවනේ සතර සතිපට්ඨානේ මොකද්ද?
උපලබ්ධ සුත්තිය තියෙනවා මේ සමාජයේ ඉස්සෙල්ලා ප්‍රශ්න කරලා තියෙනවා නැත්නම් ප්‍රශ්න කරලා සමාජයේ තියෙනවා
මොකද්ද ඒක?
යුගනන්දන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා.
ආ
ඒකේ තියෙනලු සමාධිය කරලා වුණා විපස්සනා වඩන්න කියලා නැත්නම් විපස්සනා කරලා සමාධිය වඩන්න කියලා. ඒකේ තේරුම මොකක්ද?
නෑ ඒකේ තේරුම මේ විපස්සනාව වෙනම කරලා සමාධිය පැත්තක දාලා එහෙම කරලා නිකන් නෙවෙයි ඒ සමාධියයි විපස්සනාවයි එකට යනවා ඒකයි ඒකේ තේරුම ඈ මේක ඉස්සෙල්ලම විපස්සනාව කරනවා ඊට පස්සේ සමාධිය කරනවා එහෙම එකක් නෑ ඒක නෙමෙයි මේ දෙකම එකට යනවා කියන එකයි ඒකේ තේරුම. ඒ විපස්සනා කරන මනුස්සයා සමාධිය කරන්න වෙන සමාධිය කරන මනුස්සයා විපස්සනා කරන්න පුළුවන් ඒ විදිහකට ඒ කියන්නේ. ඒ විපස්සනාව කියන්නේ බොජ්ජංග වැඩි වීම. ඒ බොජ්ජංග වඩන්න බෑ මේ හිත පිරිසුදු වෙන්නේ නැතුව. ඒ කියන්නේ සංවර ප්‍රහාණ කියන දෙක කරන්න නැතුව ඒක කරන්න බෑ. මොකද්ද? මොකද කියන්නේ?
කිලුට හිතකින් බොජ්ජංග වඩනවා නම් බොජ්ජංග වඩන අවස්ථාව පිරිසිදු වෙන්න බැරි දහන.
කිලුට හිතකින් බොජ්ජංග වඩන්න බෑ. අන්න එතනයි දෙන ප්‍රශ්නේ. ඒක හරියට අපි උපමාකින් කියනවා නම් මේ කොහොමද අපි කියන්නේ හොඳ උපමාවක් ගන්න ඕනේ. මේ දැන් ඔය මේ අයිස් උඩ අයිස් ස්කේටින් කියලා තියෙන්නේ. ඉතින් ඒ ස්කේටින් කියන්නේ මේ ඒක ස්කේටින් කරන්න ඉස්සරලා දැන් සීතලට ඇඳුම් අඳගන්න එපා. ඒ සීතලට ඇඳුම් අඳින්න නැතුව බෑ මේ ස්කේටින් කරන්න යන්නේ. ඒ වගේ ඉස්සෙල්ලා මම ස්කේටින් කරලා පස්සේ මම සීතලට ඇඳුම් අඳිනවා කියලා එහෙම කරන්න බෑනේ. ඉස්සෙල්ලා ඒ ඇතුළේ ඇඳගෙන තමයි ස්කේටින් කරන්න යන්නේ. ඒ වගේ කතාවක් නේද? ඉතින් ඒ වාගේ තමයි කියන්නේ. මේ සංවල් සතිපත් මේ මොකද්ද? මේ පටිච්ච සමුප්පාදයේ කියන එකත් ඒ වාගේ තමයි අපි කතා කරන්න ඕනේ. හැබැයි දැන් වෙලා මදි නේද? මොකද වෙලා වගේ ඔය පැය භාගයෙන් කරන්න බෑ නෑ දැන් හවසක් තියෙනවනේ නේද ඒ වෙලාවේ අපි කෑල කරමු දැන් මේ ඉස්සරලාම දැනගන්න ඕනේ මේ බුදුහාමුදුරුව බුදුන්නේ දැන් ආනාපාන සතිය කරලා බුදු වුණා කියනවානේ ඉතින් ඔක්කොම පටන් ගන්න ආනාපාන සතිය කරන්නේ ඒක නෙවතන වෙලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ අනිත් මිනිස්සු වාගේ නෙමෙයි සාරාසංක කල්පලක්ෂය පිරුම්පුරලා මේ හැවදී බුදුනේ ඒ පොඩි කාලේ ඒකනේ අර පොඩි ළමයා කාලෙත් මේ සමාධියට ගිය එක පාටම ඉතින් අනිත් අය එහෙම සමාධියට යනවද ඒ ඒ ඒ ඒ මොකද ඉස්සර කාලයක් තිස්සේ අර අනාගතේ මේ අතීතේ මේ පෙරම්පරුවා ඒ කියන්නේ පෙරම්පරුණෝ කියන්නේ නිකන් ඉන්නව නෙමෙයි පෙරම් පුරනවා කියන්නේ කොච්චර දේවල් පරිත්‍යාග කරුවද, එහෙම කරලා කොච්චර භාවනා කරුවද, එහෙම කරලා පිරිසු කරගෙනන්නේ ආයේ ඒ ඉපදෙනකොටම හිත පිරිසුදු වෙලා ඉපදුනේ. ඉතින් එහෙම ඉපදිලා අර නිකන් පොඩි කාලේ නිකන් ඉඳගෙන ඉන්නකොට නෙමෙයි දන්නේම නැතු සබාධියට ගියේ. ඉතින් එහෙම දියුණු තත්වයක ඉන්න මිනිස්සේ තමයි ආනාපාන සති කරලා මේ එකපාර්ශව මේ රහත්ුනේ. ඉතින් ඒ වාගේ මේ හැම එකකටම කරන්න බෑ ඒක. ඉස්සෙල්ලා සම්‍යක් දෘෂ්ටි ඇති කරගන්න ඕනේ. සම්‍යක් දෘෂ්ටියවත් නැතුව කරන්නේ කොහොමද? දැන් සිද්ධාර්ථ කුමාරයා ගිහි ආචාර්යලගේ සම්‍යක් දෘෂ්ටි ආපු නිසා ඒ සම්‍යක් දෘෂ්ටි මුල් කරගෙන තමයි ඒ ගිහි ආචාර්ය. එතන ඉඳලා සම්පූර්ණයෙන්ම සම්මා සංකප්ප කරලයි ගිහි ආචාර්යලගේ. එතන ඉඳලා මේ සීලයයි භාවනා කිරීම තමයි මේ ඔය මේ සම්මා වායාම කියලා තමයි මේ මේ භාවනාව කියලා කියන්නේ. හේතර සමත භාවනා කියලා විතරයි ඉගෙන ගත්තේ. සමත භාවනාවේ අගතනටම ගියා. හා ආවෝ ඒ වගේ මේ ඔය බොජ්ජංග තාලෙට මේ මෙතන මේ ඒ විදිය බොජ්ජංග හැටියටත් නෙමෙයි මේක ගියේ. මොකද සමාධියේ දියුණුව තරට ගියා. ඒක තමයි සංඥා වේදයි නිරෝධ කියන්නේ. සමාධියේ දියුණුව තරට ගිහින් ඒකෙන් නැගිටලා එනකොට පටිච්ච සමුප්පාදේ දැක්කා. ඒ පටිච්ච සමුප්පාදයේ දැකීමෙන් තමයි මේ බුද්ධත්වේ ලැබුවේ. බුද්ධත්වේ මොකද? රහත්ත්වය. ඒ රහත්ත්වයත් එක්කම අර අනිත් මේ ඔය සංසාරික මේ කලින් කරපු ඒවායි ඔක්කොම එකව වෙලානේ මෙතෙන්ද බුද්ධත්වයේ කියන එක ආවේ. ඒ කියන්නේ ඥානේ දියුණුව අනිත්‍යව ගොඩක් දැකලා තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් තමයි බුදු වෙන්නේ. ඒ කියන්නේ බුදු වෙනවා නෙමෙයි එතන රහත් වෙනවා.
හා
ඔව්
සංඥා
වේදක නිරෝධයට යන්න පුළුවන්. ගිහි ලෝකේ ඉඳගෙන ඒව කරන්න අමාරු. ඒ එහෙම මනුස්සයෙක් ගිහියෙක් හැටියට ඉන්නේ නැහැ. එයාට එච්චරම මේ ගිහි ලෝකෙන් ඉවත් වෙන්න පුළුවන් නම් එයා ඉවත් වෙනවා. නිකම්ම ගිහි ලෝකේ ඉන්නවා කියන්නේ එයාගේ ආසාවල් තියෙන නිසා ගිහි ලෝකේ ඉන්නේ. ආසාවල් නැත්තම් ගිහි ලෝකේ ඉන්න බෑ. ඒකයි එක තේරුම. මේ මොකද මේ ගිහි ලෝකේ ඉන්නකොට ඒ ගිහි ලෝකේ අනිත්‍ය කරන දේවල් වලට කැමැත්තකුත් නැත්තම් එයා ඉන්නේ මායින් වෙලා යනවා. මොකද එතන මේ ඉඳීමෙන් එයාට මේ සතුටක් ලැබෙන්නේ නැහැ. ඒකයි ඒක තේරුම.
හා එහෙම භාවනා කරන පුද්ගලයෙකුට යම්කි සංකච්ඡා කරන්න පුළුවන්.
රහතන් වහන්සේලා ඉන්නවනම් සාකච්ඡා කරන්නේ. හා
එහෙම දේවල් වෙනවද සාකච්ඡා?
මොකද?
එහෙම රහතන් වහන්සේලා අවවාද දෙනවද කෙනෙකුට භාවනා
කරන්න? ඔව්. මෙහෙම රහතන් වහන්සේලා ඉන්නවනම් රහතන් වහන්සේලා ඉතින් අනුන්ද උදව් කරනවනේ. එහෙම තේරුම් ගන්න අවශ්‍ය කරන පුද්ගලික ඉන්නවනම් තෝරනවා. ඒකයි ඒක තේරෙන්නේ. මොකද්ද රහතන් වහන්සේ?
රහතන් වහන්සේ කෙනෙක් හැටියට ඒ දිනුව ලබා ගන්න පුළුවන් වෙන්නේ
ඔව්
මනුස්ස භාවයේ ඉඳලා විතරද එහෙම නැත්නම් ඔය බ්‍රහ්ම ලෝකවල පුළුවන්?
දැන් මේ අනාගාමි පුද්ගලයා ගිහින් උපදින්නේ කොහෙද කියලා දන්නවද? ඒ සුද්ධාවාස වලනේ. ඒ සුද්ධාවාස වල ඉඳලා එතන ඉඳලා ආය මෙහි උපදින්න එන්නේ නැහැනේ. එතනින්ම රහත් වෙනවා. ඉතින් දිව්‍ය ලෝකවල ඉඳලා රහත් වෙන්න පුළුවන්. ඒකයි ඒක තේරුම.
එහෙම සුද්ධාවාසයේ ඉඳලා රහත් වෙලා ඉන්න බ්‍රහ්මීෂ්ඨ හරි සහම්පති මහා බ්‍රහ්මයා හරි කවුරු කියලා අපි කියමුකෝ.
ඔව්.
ඒ කෙනෙක්ට පුළුවනිද මේ පෘථුවියේ ඉන්න මිනිස්සුත් එක්ක කමියුනිකේට් කරන්න, මිනිස්සුන්ට උදව් කරන්න?
නෑ නෑ, සුද්ධාවාසයේ ගියාම මෙහි ඉන්න අයත් එක්ක සම්බන්ධයක් නැති කරන්න බෑ. ඒ ලෝකවල ඉඳලා මෙහාට එන්න බෑ. එහෙම එකක් නෑ. ඒ ඔය මහායාන කාරණේ තමයි තියෙන්නේ. අර මේ මේ ඇත්ත වශයෙන් එතන ඒ අය මේ වැරදියට හදාගත්තු එක. ඒ කියන්නේ ඔය පියෝලෑන් එහෙම නැත්තම් මේ ඒගොල්ලත් සුද්ධාවාසයක් ගැන කතා කරනවානේ. පියෝලෑන් කියලා ඒ කියන්නේ එක්තරා බෝධිසත්වයෙක් එයා කිය ඒගොල්ලා හදාගෙන තියෙන හැමයි. ඒ එක්තරා බෝධිසත්වයෙක් අදිස්ථානයක් කරුවා මම මේ පිනුරම් පාන්නේ නෑ. නිවන් දකින්නේ නෑ. ඔක්කොම මේ සංසාරයේ ඉන්න පුද්ගලයෝ නිවන් දකින්නවා. එහෙම කියලා එයා ඉන්නවලු තාම මේ ඒ සුද්ධාවාස. ඒ සුද්ධාවාස කීවට මේ ඇත්ත වශයෙන් ඕක හැදිලා තියෙන්නේ අනාගාමි පුද්ගලයා සුද්ධාවාසේ තමයි ඉන්නේ. ඉතින් මේ ඒ බෝධිසත්වය අනාගාමි වෙත්‍ත්‍යිත ඉන්නවා කියන එක ඊ කියන්නේ. නමුත් එහෙම දිගටම ඉන්න සිතක් නැහැ. එයා ඉබේටම රහත් වෙනවා. එතනින්ද ඉතින් ඒක අර පොඩි වෙනස් කිරීමක් එතන කරලා තියෙනවා. ඒකයි ඒක තේරුම.
සූත්‍රවල කොතනක හරි කියනවාද අපි නාමතුවල ඒ කාලේ සහම්පති මහා බ්‍රහ්මයා සහම්පති මහා බ්‍රහ්මයා
ඔව්
එනේ. එතකොට ඒ සහම්පති මහා බ්‍රහ්මයා රහත් වෙච්ච කෙනෙක් කියලා කොහේ හරි සූත්‍රවල සඳහන්
නැහැ නෑ. සහම්පති මහා බ්‍රහ්මයා රහත් වෙලා නැහැ. ඒ කියන්නේ ඒ බුදුහාමුදුරු කාලේ හිටපු සහම්පති බ්‍රහ්ම ඒ බ්‍රහ්මයා රහත් වුණාද කියන ප්‍රශ්න දාන්න. නෑ, ඉතින් සූත්‍රවල නම් ඒක සඳහන් වෙලා නැහැ. ඉතින් සමහර විට ඔය හැමදේම සූත්‍රවල වැටෙන්නේ නැහැනේ. ඉතින් එහෙම කෙනෙක් ඉඳලා බුදුහාඳුරන්ගෙන් බණ අහලා එහෙම තත්වයකට ගියා වෙන්න පුළුවන්.
පොසිබිලිටි එක
තියෙනවා. ඔව්. ඒක වුණා කියලා කොහෙවත් සඳහන් වෙලා නැහැ. නමුත් වෙන්න පුළුවන්. ඔව්.
අද කාලේ යම් කිසි මනුස්ස වර්ගයක කතා කරන එකක් නැහැ කියලා අපි කියනවා.
නෑ නෑ, බුදුහාමුදුරුවෝ කතා කරන එකයි මේ සාමාන්‍ය මනුස්සයෙක් කතා කරන එකයි එකම නෙමෙයි. බුදු කෙනෙක් කියන්නේ සාමාන්‍ය මිනිසෙක් නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕනේ. බුදු කෙනෙක් කියන්නේ දිව්‍යවරුන්ටත් වැඩිය ඉහළ තත්වයක ඉන්න පුද්ගලයෙක්. එතකොට බුදු කෙනෙක් හම්බෙලා කතා කරලා ප්‍රශ්න අහලා උත්තර ගන්න ඒවත් ඒ කාලෙ කරන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මිනිසෙක් එක්ක එහෙම ප්‍රශ්න කිරීමෙන් නෑ. මොකද්ද? කවුද උදව් කරේ? බාහ්‍ය දාර්ශීරිය කියන උඹ ඔයහන්නේ. නෑ නෑ, ඒ බාහ්‍ය දාර්ශීරියගේ අම්මා දෙවි කෙනෙක් වෙලා හිටියා. ඒ අම්මා තමයි ඇවිදින් මෙයාට කීවේ මේ මොකද මෙයා හිතාවේ හිටියේ රහත් වෙලා කියලා. ඉතින් අම්මා ඇවිදින් කීවා උඹ රහත් වෙලා නැහැ. රහත් වෙලා නැතුව විතරක් නෙමෙයි තව ටික දවසකින් මැරෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව අහවලතන ඉන්නවා. වහාම ගිහින් බුදුහාමුදුරුව හම්බෙලා උපදෙස් අරගෙන රහත් වෙන්න කීවා. ඉතින් මෙයා මේ රහත් වෙලා නැහැ කීවට නිකම් මිනිසෙක් නෙමෙයි. එයා හොඳ දියුණු වෙච්ච සමාජයෙන් දියුණු වෙච්ච කෙනෙක්. ඒකනේ මේ රහත් වෙලා ගිලා හිටාන ඉන්නේ. ඒ සමාධිය දියුණු වුණාට ප්‍රඥාව හරි පිළිවෙලට ඇවිදින්නේ නැහැ. නමුත් එයාගේ දියුණු මනසක් තිබුණේ. ඒ නිසා බුදුහාමුදුරුවෝගෙන් කතා කරනකොට බුදුහාමුදුරුවෝ එතකොට තමයි කිව්වේ අර ditte ditta mattam bhavissati. ඒ ඒ ඒවා කියනකොට ඒක ආගමෙන්ද ඉනලා ඒක ඒක යනුව හිතනකොටම රහත් වුණා. බොහොම ලේසියෙන් රහත් වුණා. ඒ ලේසියෙන් රහත් වෙන්නේ නිකම් බයි බයි මිනිසෙක් ඇටියට නෙමෙයි. ඒ මිනිසයා දියුණු වෙච්ච මිනිහෙක් නිසා එහෙම රහත් වුණේ. ඔය සාමාන්‍ය මිනිසුන්ට දැන් ඒකනේ කියන්නේ විපස්සනා භාවනා කියලා. අර බාහ්‍ය ධාරසූර්ය කියා අභ්‍යච්චිත ditte ditta mattam bhavissati කියලා ඒක කීවට ඒක තේරෙන්නේ නැහැ මොනවද ඒ කිව්වේ කියලා. ඉතින් ඒක ඒ කාලේට භාවනා කරන්න කියාපුවම මොනවද කරන්නේ මිනිස්සු? එහෙම මේ ලේසියෙන් කරන වැඩක් නෙමෙයි මේ රාත් වෙනවා කියන්නේ. අනේ කර. හා?
ඉහි කෙනෙක් කියනවා නම්
මොකද්ද?
ඉහි පුද්ගලෙ
ඔව්
ඒ
ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා. ඒ ඉන්ස්ට්‍රක්ෂන් තමයි මම ඔයගලට දෙන්නේ කියලා ඉනි ඉස්සරේ ආවනා උගන්වන ඒක කියන සත්‍යතාවය. ඒව සත්‍යතාවය නෙවෙයි, ඒව බොරු. ඒ කියන්නේ මං මට අම්බෙලා කියනවා ඒ වගේ කීප දෙනෙක්. දෙයියෝ කතා කරනවා කියලා. ඒවා මේ මේ ඒවට තමයි මේ ඉංග්‍රීසියෙන් කියන්නේ හැලුසිනේෂන් කියලා. ඒ ඒ මේ මේ ඒවා මේ හීන පෙනීමක්. ඒ මිනිස්යාට ඇත්ත වශයෙන් මේ මානසික රෝගයක් තියෙනවා. එහෙම මානසික රෝගිය හුඟක් ඉන්නවා. ওই මානසික විශ්වවිද්‍යාලයකට ගියාම ඒ වාගේ කියන අය හුඟක් ඉන්නවා.
ඈ
කවුද?
කවුද කියන්නේ? අපේ හාමුදුරනේ මේක බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි එකක්
තියෙනවා. ආ මොකද්ද?
මෙහි ඉන්න ගිහි කෙනෙක්.
මෙහි ඉන්න ගිහි කෙනෙක්.
ඒක භාවනාව උගන්වනවා.
ඔව්.
මේ භාවනා මාර්ගය වෙන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම තමයි.
ඔව් උගන්වනවා.
මාර්ගය කියලා දෙනවා.
ඔව්.
එයාත් ડોක්ටර් කෙනෙක්.
ආ
කියන්නේ ආ භාවනා කරනකොට
එයාට
ඉන්ස්ට්‍රක්ෂන්ස් ආවේ මේ පරිපාර හොයාගන්න.
ඔව් දෙවි කෙනෙක්.
දෙවි කෙනෙක් ඉන්ස්ට්‍රක්ෂන්ස් වල සතර සහම්පති මහ බ්‍රහ්මයාගේ කන්ටැක්ට් එකකින් තමයි යාව පරිපාරට දැම්මේ කියලා.
හා
හැබැයි එයාගේ ඒ ඉගැන්වීම මම ස්ටඩි කරලා නැහැ සාමාන්‍ය ළඟදි මට ඇහුනේ. නමුත් කියන විදිහට ඒ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තමයි ගමන් කළ යුත්තේ ඔය වෙන වෙන පාරවල් වල නෙමෙයි
කියලා. ඔව් ඔව්.
එතකොට මේ ඒක ගැන තමයි මම හිතන්නේ මෙයල්ට අහන්නේ දැන් අපි හම්.
නෑ ඒක මම හොඳම වැඩි මමත් කැමති එයා හම්බෙලා කතා කරන්න. මොකද මේ එයාගෙන් අහන්න ඕන මොකද්ද ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ කියලා. ඒක ඒකෙන් එතකොට තේරෙයි මර බං කියාපේකද ඔය වෙන එකක්ද කියන්නේ කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන වචනේ කියන්න ඕන කෙනෙකුට පුළුවන් නේ. නමුත් මොකද්ද ආර්ය අෂ්ටාංග මාර්ගයේ තේරුම කියලා අහන්න ඕන. සම්මාදිට්ඨි කියන්නේ මොකක්ද? සම්මා සංකප්ප කියන්නේ මොනවාද? ඒව අහන්න ඕන. ඒක අහපුවාම තමයි තේරෙන්නේ මොකද්ද ඒ කියන්නේ කියලා. ඉතින් ඒක අහලා තේරුම් ගන්න ඕන. මොකද්ද? නෑ නිකම්ම චතුරාර්ය සත්‍ය කියන්න ඕන කෙනෙකුට පුළුවන් නෑ. දුක කියන්නේ මොකද්ද? ඔව්
ඒක
අරගෙන කරන්නේ
ඒක කල්පනා කරන්න කියන එක තමයි මුලින් කරන්නේ.
ඔව් ඉතින් එහෙම කීවට හරියන්නේ නැහැ. එයාට ඒකේ තේරුමක් තියෙනවා නම් ඒක හොඳට විස්තර කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නිකම්ම වචන කියන්න ඕනෙම කෙනා කටපාඩම් කරගෙන වචන ටික කියන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒ විස්තරේ තමයි දැනගන්න ඕනේ. ඔය හොඳට සූත්‍ර හරණේ කියවලා තියෙනවා නම් වචන ටික ඔක්කොම කියන්න පුළුවන්. ඉතින් වචන කියනවා කියලා එයාට තේරුණා කියන්න බෑනේ. ඒ වචනවල තේරුම ගන්න ඕනේ. ඒකයි උතන විශේෂයෙන්ම අර මොලේ පාවිච්චි කරන්න ඕන කියන්නේ ඒකයි. මොලේ පාවිච්චි කරලා තමයි සමන්ඩ හොයාගන්න පුළුවන්. ඒ කියන එක හොඳට අහන්න ඕනේ. මොකද ප්‍රශ්න කරන්න ඕනේ. නෑ 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 ඒක එහෙම වැරදි. තේරෙන්නේ නැති නිසා නා ප්‍රශ්න කරන්නේ. තේරෙන්නේ නැ ප්‍රශ්න කරන්න තේරෙන්න ඕන කමක් තියෙනවද?
නෑ යාලා කියන්නේ ප්‍රශ්න කෙරුවත් ඒ විතර හරිද වැරදිද ඒකතෝරගන්න තේරෙන්නේ
නෑ නේ ප්‍රශ්නේ දැන්. නෑ 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 ඒක කමක් නෑ. ඒක දැන් ඔන්න මං කියන එක තියෙන මමත් ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කතා කරන්නේ. එතකොට බලන්න පුළුවන් මේ මං කියන එකද කියන්නේ ආර්ය වෙන එකක්ද කියන්නේ කියලා. ඒකෙන් තවන්ට හිතලාන ගුණ මං කියන එකට වැඩිය හොඳයි කියලා හිතනවා නම් එයා කියන එක එතකොට එයා මට වැඩිය දන්නවා. තේරුණාද? ඒ දෙකම වෙනස් නම් කතා දෙක වෙනස් නම් එතකොට මෙතන මොකද්ද වෙනසක් තියෙනවා? අර බුද්ධිය තියෙන මිනිහට නම් තේරෙනවා මේ මොකද්ද මේ වෙනස? මොකද්ද අරයා කියන එකේද වැඩි සත්‍යයක් තියෙන්නේ, මෙයා කියන එකේද වැඩි සත්‍යයක් තියෙන්නේ කියලා එහෙම ඒක තේරුම් ගන්න ඕන. නිකාම මේ අන්ධබත් කියන එක ආගම සද්ද විතරක් ආගෙන හිටියට හරියන්නේ නැහැ නේ. ඒකේ තේරුම දැනගන්න බෑ. ඒක තේරිච්ච මනුස්සයාට තේරුම් කරන්න පුළුවන්. තේරිච්ච නැති මනුස්සයාට තේරුම් කරන්න බෑ. වචනේ විතරක් කියන්න පුළුවන්. ඒකයි තියෙන්නේ. අනිත් එක පොතෙන් බලන්න පුළුවන්. සූත්‍ර වල තියෙනවානේ වචන ටික. ඒ වචන මොනවද කියන්නේ? මේ වෙන වචන කියලා වෙන තේරුම් දෙනවද? ඒව ඔක්කොම හොයාගන්න පුළුවන්. ඒවට වාන්තියෙන්න ඕනේ. මොකද? ආ?
දැන් දුක තේරෙනවා.
එතකොට මම හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරනවා අනිත්‍යාත්මේ නිරතුරයෙන් නැතුව පශාත්වන් නැතුව බ්‍රහ්මචාරී වෙලා ඊට පස්සේ මේ දැන් මේ අපි ඔබට මුලික දෙවිලා ඉන්නේ ආයෙ උතුනහම ආයෙ ලබ කරනවා කසාදුන. ඊට පස්සේ ආයෙ නාති. ඉතින් නාතිනක ප්‍රාර්ථනා. ඉතින් අපි කොහොමද ඔබ කරගන්නේ?
මොකද්ද කරගන්නේ?
ආයෙ උතුනහම
සතරෙන් ඈතර වෙන්න නම් ආශාවල් අතාරින්න ඕනේ. එතකොට ආශාවල් අතාරින්න තමයි දැන් කරන්න තියෙන්නේ.
ඔව් දැන් ආශාව මම හොරාකටදැයි.
හා?
ආයෙ දිනුකේ ආශාවල් එනවද?
මොකද්ද?
මේවත් කියන්නේ නැහැ.
හා.
මේ භාවයේදී දැන් ඉතින් අර ආදරය කරලා බැඳලා දරුවෝ හදලා යුතුයකම් වගේ කීම් තියෙනවා ඒ ආශාවල් බැඳීම් තියෙනවා.
ඔව්.
ඒ තියෙන නිසා දැන් එයාලා හිතනවා ඒක පරක් වැඩි මේක මෙහෙම ගියත් දැන් මැරුණාට පස්සේ මෙව්ව නැතුව මාව බ්‍රහ්මචාරී වෙලා ඉන්න ඉපදේවා කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා. මේ වගේ ඉමෝෂන්ස් නැතුව ආයි බඳින්න නැතුව දරුවෝ හදන්න නැතුව ඉන්න පුළුවන් වේවා කියලා. එතකොට ඒ ප්‍රාර්ථනා කරන ආත්මේ ඌ එහෙම වුණොත් ඒ විදිහට ගිහිල්ලා තමයි නිවන් දකින්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම කරගන්න පුළුවන් ගන්න.
පුළුවන් පුළුවන් ප්‍රාර්ථනා කරගෙන මැරෙන එකයි තියෙන්නේ. එහෙම වුණොත් ඉතින් ඕකේ වැඩේ තියෙන්නේ මේ ඒ මරණ මොහොතදී ඇති වෙන හිතවිල්ල අනුව තමයි ඉපදෙන්නේ. එතකොට ඒ මරණ මොහොතදී හොඳ හිතවිල්ලක් ඇති වුණත් අනේ මගේ පුතා බලන්න ඕන මගේ දුව බලන්න ඕන මේ කියලා මේ ගෙන්නගෙන මරණ මොහොතේ මට ඒගොල්ල බලලා මැරෙන්න ඕන කියලා එහෙම කෝනද අර ඇවිල්ලා ඉන්නේ. ඒකයි ඒකේ තේරුම. ඒගොල්ල ඔක්කොම අතහැරලා තමයි මැරෙන්න ඕනේ. ඒ කියන්නේ මිනිසෙක් හැටියට ඉපදුනහම මේ මිනිසයාගේ ශරීරයේ තියෙන අවයව අනුව හිත යන්න පටන් ගන්නවා. ඒකනේ දැන් හරියට භාවනා කරලා හරියට ධර්මී ඉගෙනගෙන භාවනා කරලා මැරුණොත් තරමකට එනාත්මෙදී මීට වැඩි ටිකක් එහාට යන්න පුළුවන් වෙනවා. එකපාර්තම රහත් වෙන්න හම්බෙන්නේ නැහැ. දැන් සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා ඒත් කසාදියකුත් බඳලා ළමයිකුත් හම්බෙලා නෙමෙයි බුදු වෙන්න ගියේ. හා මොකද අපිට
කරන්න
බෑ එයාගේ නෝනායි ළමයි කරා ගන්න ඔක්කොම කිසියන් අපිට කවුද නෑ ඒ ඒ ඒ වගේ නෙහිත හිතියොත් නම් යන්න හම්බෙන්නේ නෑ. හා ආන්නේ ඒ හිතවිල්ල තමයි මෙතන අතාරින්න තියෙන්නේ. දැන් වෙස්සන්තර රජුරෝ දරුවෝ දන් දීලා ඒ දරුවා දන් දීපු මනුස්සයා දරුවන්ට ගහගහ අරන් ගියානේ. ඒ ඒ ඒ ඒකත් ඉතින් මේ නරක දෙයක් හැටියට මේ මිනිස්සු දකින්නේ. ආන්නේ ඒ හිතවිල්ලම තමයි මේකට හරහට පනින්නේ. ඔය හිතවිල්ලම තමයි අරකට පයි. ඒ දැන් ඒ විසන්තර රජුරන්ට කේන්ද ගියා මේ මේ අර ඒ වුණාට ඒ ඒක අතහැරියා ඒ ගාගා අරන් ගියස් ඒකත් අතහැරලා තමයි ඔය එහෙම නැතුව මේවා අතහැරලා යන්න බෑ ඔව් එහෙම නැයි තියෙන වේසන්ත ප්‍රජ්‍ය ආයතාත්මක ඉඳගෙන මේ කසාද බඳින්න නැතුව ඉන්න ඕනේ.
ඔව් එතකොට ඒක තමයි එහෙම සාත්‍රාන් කරගෙන ජීවිතයකට.
ඒකවල කසාද බඳින්න නෑ නෑ කසාද බඳිනවා කියන එකත් ආශාවකින් කරන වැඩක්. ඒ ඒ ඒ ආශාවල් නැති කරන්න ලේසි වැඩක් නෙමෙයි. ඔය කියනේව ඔක්කොම ඒවගෙන අනාගතේ කරන්න බලන්නේ නැතුව දැම්මම ආශාව අතාරින්න ඕන. එහෙම තමයි කියන්නේ අතෑරියා කියලා. අතෑරියා නෙමෙයි ඔය. ඔව්. එච්චර බලාපොරොත්තු වෙවි කල්තියා ප්ලෑන් කර කර යන්න පුළුවන් කන් නෙමෙයි මේක. දැන් කරන එකෙන් තමයි ඒක කෙරෙන්නේ. අනාගතේ කරන්න ලෑස්ති වුණත් කෙරෙන්නේ නැහැ. ඒ ආශාවල් අත්හැරීම කියන එක ලේසි වැඩක් නෙමෙයි. හිත වෙනස් කිරීමක් මෙතෙන් අවශ්‍ය කරන්නේ. හිත කල්පනාව වෙනස් කිරීමක් අවශ්‍ය කරන්නේ. ඒක වෙනස් කරන්න තමයි බුද්ධ ධර්මයේ අරගෙන සූත්‍ර කියවලා ඒ අනුව හිතන්න පටන් ගන්න ඕනේ. ඒ අනුව හිතන්නේ නැතුව මේ වෙන තාලයකට හිතලා කවදාවත් මේක කරන්න බෑ. ඒකයි මේක ලේසි වැඩක් නෙමෙයි. හා මේක මාත් නමු.
මරණ මොහොතේ
ඔව්
මේ දුක තේරිලා
ඔව්
ආයි භවයක් එපා කියලා මරුණොත් එහෙම ඉපදෙන්න නැතු ඉන්න පුළුවන් දහන්නේ.
එහෙම බෑ. තේනිකම් මේ කටින් කියලා කරන් හම්බෙන්නේ නැහැ. මේ හිතම වෙනස් කරන්න ඕනේ. හිත වෙනස් කිරීමෙන් තමයි මේක වෙන්නේ.
කෙනෙක් අහනවා අපේ හාමුදුරුවනේ විසාකා මහ උපාසිකාව දිහි කාලෙදීම භාවනා කරගෙන හරි කොහොම හරි සෝවාන් වුණා. ඒක කොහොමද දිහි කෙනෙක් හැටියට ඉඳලා කරගත්තේ?
සෝවාන් වීම දිහි කෙනෙක් හැටියට කරන්න පුළුවන්. එතන ඉඳලා සකදාගාමි අනාගාමි කියලා අමාරුයි. ගිනියන්ත.
ඒ කියන්නේ මේ අයටත් එතෙන් දැනගන් එක් කරගන්න ටික කරගන්න පුළුවන්
කියන්නේ. ඔව්. කාටත් පුළුවන් ඒ සෝවාන් වීම කරන්න. ගිහියෙකුට පුළුවන් සෝවාන් වෙන්න. සෝවාන් වෙනවා කියන්නේ සම්‍යක් දෘෂ්ටිය හරියට ඇති කරගන්න ඕනේ. ඒක ඇති කරගන්නේ නිකම්ම ඉඳගෙන නෙමෙයි. ඒක ගැන කල්පනා කරන්න ඕනේ. දැන් අතන කියවනේ සත්පුරිස සේවන, සද්ධම්ම ශ්‍රවණ, යෝනිසෝ මනසිකාර, ධම්මානුධම්ම පටිපත්ති. ඒක තමයි පාර. එතකොට සත්පුරුෂ සේවන කියන්නේ හරි අය ආශ්‍රය කරන්න ඕනේ. මේ ධර්මයේ මේ ගැන හිතන ධර්මයේ ගැන කතා කරන අය ගැන එක ආශ්‍රය කරන්න ඕනේ. එතකොට ධර්මයේ ඇහෙන්න පටන් ගන්නවා. කනට ඇහෙනවා. ඒ ධර්මයේ කනට ඇහුණාට මදි. ඒ ධර්මයේ අනු හිතන්න පටන් ගන්නවා. තමන්ම හිතන්න ඕනේ. ඒ හිතන්න පටන් ගත්තාම තමයි ඒ අනුව ක්‍රියා කරන්න පටන් ගන්න. ඒකයි කරන්න
තියෙන්නේ.
ඔව්. ඒ දරුවෝ කියවා ඒක වෙන කතාවක්. මෙතන හිතයි මේ යන්නේ. කල්පනාව. ඒ කල්පනාව හරි පාරේ යනවා නම් එච්චර යොන කරන්නේ. ඒ දරුවත් අතහැරලා යන්න පුළුවන්.
ආ
ඒ හිතවිල්ලම අරගෙන ගියොත් හොඳයි.
ආ ඒ හිතවිල්ලම ආයේ ඒ කාරණා.
කොයි හිතවිලි දෙගෙන යනද?
සෝවාන් වෙච්ච කෙනෙක් මැරුණොත්.
ආ
සෝවාන් වෙච්ච කෙනෙක් රහත් වෙන්නේ නැතුව මැරුණොත්.
ඔව්.
එයා ඊළඟට උපදින කොටත් ඒ ලක්ෂණ ඇතුව පිරිසිදු සිතිවිලි ඇතුව පොඩි කාලෙනම්ම ඒ ජීවිතේ ගත
කරනවා. ඔව්. ඒ සෝවාන් පුද්ගලයා අනිසරේ ඉපදෙනකොටත් ඒ අදහස් තියෙන ඔළුවේ. ඉතින් ඒ නිසා මේ එයා එතනින් එහාට හරි පැත්තට යනවා මිස වැරදි පැත්තට දිනේ යන්නේ.
එතකොට ඊළඟ ආත්මික යම් කිසියකින් මේක කරගෙන යන්න ඕනි කියන ප්‍රාර්ථනාවක් තියෙනවා නම් මේක කරගන්න ඕනේ මේ ආත්මේ අනුතරමේ සෝවාන්වත් වෙන එක.
ඔව් ඔව්. ඒක තමයි සෝවාන් වෙන කේකේ තේරුම. මොකද? ආත්ම හතක් ඇතුළතදී ආත්ම හතක් ඉපදෙනවා කියන කතාව නෙමෙයි. ඒ ආත්ම හතෙන් පුළුවන් එක ආත්මෙන් පුළුවන් දෙකකින් පුළුවන් තුනකින් පුළුවන් හතරේනොත් පුළුවන් පහේකුත් පුළුවන් හයකුත් පුළුවන් හත්වෙනි ආත්මේ කොහමාර රාජ්‍ය ඒකයි ඒක තේරුම ඒකයි ඒක තේරුම